පූජනීය වන්දනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි සියලුම දෙනාට තෙරුවන් සරණයි. එහෙමනම් අදත් අපි මේ රැස්ව සිටින සතිපදා කරන යෝගාවචරයන්ගේ කමඨහන් සුද්ධ කිරීමේ සහ ධර්ම දේශනා වැඩසටහනටයි සුපුරුදු පරිදි කමඨහන් සුද්ධ කිරීමේ වැඩසටහනින් අද දවසේ වැඩසටහන ආරම්භ කරන ලෙසට පූජනීය වන්දනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දේපා නමදවම ගෞරවපූර්වකව ආරාධනා කරමු. සාදු සාදු සාදු.
සාදුසාදු
ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කිරීම සඳහා මම උපාලි අංකලට ආරාධනා කරනවා.
නයි නිරෝෂ්පුත සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
තෙරුවන් සරණයි. හරි
සරයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. සතිමත් වීම ආසනයට වාඩි වී එහි දැනෙන ස්වභාවයන්ද දැනගනිමින් හුස්ම රැල්ල දෙස බැලුවා. සිහින් වූ ඉහළට ඇදෙන හුස්ම රැලි කීපයක් නිරීක්ෂණය වුණා. මේ ආකාරයට ඒවා දෙස බලමින් හිටියා. නොදැනෙන ස්වභාවයටද අවදිමත්ය. නැවත හුස්මට පැමිණේ. ස්වාමීන් වහන්ස, මේ ස්වභාවයන් බොහෝ විට අත්විඳිනු ලබයි. එය එදිනෙදා කටයුතු වලට ගෙන ගිය විට ඒ අරමුණ සමග කටයුතු කරනවා. කිසිම දෙයක් මත රැඳී නොසිටින බව පවතිනවා. මේ ස්වභාවයේ කාලයක සිටම පවතිනවා. මේ ස්වභාවය පහදා දෙන මෙන් ඉල්ලමි. පින් සිදුවේවා. නිවනින් සැනසේවා. සාදු සාදු සාදු.
ඔව්, එතකොට අපි මුලින්ම මතක් කරොත් අර වාඩි වී සිහිය පිහිටවන අවස්ථාවේදී මේ විදියට මේ හුස්ම දැනෙන බව සහ අර කිසිම දෙයක් නොදැනෙන ස්වභාවයක් අතර හුවමාරුවක් අත්දකින බව, ඒ විදිහේ අත්දැකීමක් නැවත නැවත මතුවලා එන බව ප්‍රකාශ කරනවා. එතකොට ඒ ක්‍රමවේදය හොඳයි. හුස්මේ තිබුණත් අර විදිහට නොදැනෙන ස්වභාවයකට ගියත් ඔය දෙක අතර හුවමාරුව දිගට දිගට පැවතුනත් නැවත නැවත මේකත් එක්ක යෙදිලා ඉන්න එක තමයි ක්‍රමවේදය. එතකොට තේරෙනවා සමහර විට එක පරියන්කයක චක්‍ර ගණනාවක් කරකිනවා. වරක් දෙවරක් නෙමෙයි 10-15 වරක් මේ විදියට චක්‍ර විදියට නැවත නැවත මේ දෙකේ හුවමාරුව දකින්න පුළුවන්. ඉතින් ඒක හොඳයි. ඒ හුවමාරුවට වැඩි වැඩියෙන් ඉඩ දෙන්න. ඔය සාමාන්‍ය විපස්සනාවක මේ බලනවා කුවට එක වරක් බැලුවට හරියන්නේ නැහැ. දැන් හුස්ම බලනවා කුවාම සමහර කෙනෙක් බැලුවා බැලුවා හුස්ම බැලුවා කියලා එකක් බලලා ඇවිල්ලා කියනවා හරි බැලුවා කියලා. ඒක නෙමෙයි ක්‍රමවේදය. ඒ වෙනුවට එකම හුස්ම දිහාවට හිත නංවනවා 10,000 වරක් නැවත නැවත. ඒ වගේම තමයි මේ විදිහේ චක්‍ර කැරකෙනකොට මේ ස්තනත් හුස්මත් අතර හුවමාරු සිද්ධ වෙනකොට අන්න නැවත නැවත 10,000 වරක් ඒක වෙන්න දෙන්න ඕනේ. මෙතන මේ වරක් හිත නැංවීම නෙමෙයි කියන්නේ එකම අරමුණට එකම සිදුවීමට නැවත නැවත 10,000 වරක් හිත නංවනවා. අල්ලේ නැංවීම තුලින් තමයි මේ ක්‍රියාවලිය විනිවිද දකින්න මේකේ යථා ස්වභාවය අඳුන ගන්න පුළුවන් වෙන්නේ. හරිද? ඒක මුල් දේ, පළවෙනි දේ. දෙවනුව ඒ යථා ස්වභාවය වැඩි වැඩියෙන් දැක දැන ගන්නකොට තේරෙනවා මේ හිත මොකකවත් රඳන්නේ නැති ස්වභාවයක් මතුවලා එනවා. සාමාන්‍ය නිකන් ඕටිස්ටික් ගති, ඕටිස්ටික් සිම්ටම්ස් මතුවෙනවා වගේ කියලා තමයි කෙනෙක් හිතෙන්නේ. මේ වැඩක් කරගන්න බෑ, එපා වෙනවා. මේ හදාගත්තේ ඒක බී ගන්න බෑ. ඒ දොන්න විදිහේ 아무තු ස්වභාවයක් මතුවලා එනවා. එතකොට ඒක ටිකක් නිකන් මොකද්ද මේ, ඇයි මෙහෙම වෙන්නේ කියලා සැක සංකා මතු කරවන සුළුයි. ඒක ආධුනිකයෙක්ට කොහොමත් මතු වෙනව කමක් නැහැ. නැවත නැවත විශ්වාසයෙන් මේකට වෙන්න දෙන්න. එතකොට තේරෙන දේ තමයි මේකේ අර සමබරතාවයක් හදාගන්න කාලයක් ගත වෙන එක තමයි වැඩි. අපි පුරුදු වෙලා තියෙන්නේ සාමාන්‍ය මේ හිත මොකක් හරි අරමුණක වැටිලා ඒකෙම නැහිලා ජීවිතෙත් විනාශ කරගෙන දිවි නහගෙන හරි කමක් නැහැ මේකෙම ඉන්නවා කියන විදිහේ මානසිකත්වයක තමයි අපි හුරු වෙලා තියෙන්නේ. අපි හිතනවා ඒක තමයි දක්ෂකම, ඒක තමයි හැකියාව කියලා. නමුත් මේ විදිහේ භාවනාවක් පුහුණුවක් කරන කෙනෙක්ට අලුත් සමබරතාවයකට, වෙනස් විදිහක සමබරතාවයකට එන්න අවශ්‍යයි. ඒක සඳහා කාලයක් යනවා. එතකොට අර සැක සංකා මතුවෙන මට්ටමේදී සමහර විට මේ අලුත් සමබරතාවය හඳුනගෙන නැති හින්දා. දැන් පහුගිය දවසක කෙනෙක් කියනවා මේ ස්වාමීන් වහන්සේ අපි මේ මේ සිය පීටුවාම හොඳට මතක ශක්තිය වර්ධනය වෙනවා, හොඳට අවධානය දෙන්න පුළුවන්, ওই විදිහේ දේවල් මේ ළමයින්ට අපි කියලා දෙන්නේ. නමුත් මේක කරගෙන කරගෙන යනකොට තේරෙනවාලු ඒකේ අනිත් පැත්තක් වගේ වැඩ කරනවා කියලා. ඉස්සර වගේ මතක හිටින්නෙත් නැහැ, ඉස්සර වගේ අවධානයක් තියෙන්නෙත් නැහැ. මේක රූටලා රූටලා යන ගතියක් මතුවෙනවා. එතකොට නිකන් අහනවා නිකන් ඉස්සර තරම් ස්මාර්ට් නැහැ වගේ කියලා. නිකන් එච්චර ස්මාර්ට් නැහැ වගේ කියලා දැන් නිකන් මෝඩකමක් වර්ධනය වෙලා වගේ කියලා. ඉතින් එහෙම සැක සංකා මතුවෙනවා. ඉතින් ඒ වගේ කෙනෙක්ට කියන්න තියෙන්නේ ඔය අපි අඳුනගෙන තියෙන ලෝක සම්මත ස්මාර්ට් ස්වභාවය නෙමෙයි, නියම ස්මාර්ට් ස්වභාවය. ඒ අලුත් සමබරතාවයක්, අලුත් බැලන්ස් එකක් හදාගන්න කල් යනවා. එතකොට තේරෙනවා කලින්ටත් වැඩිය හොඳට වැඩේ වෙනවා. හැබැයි අර වෙහෙස ගැනිල්ල කාතතියක් අර එකක් මල්ලගෙන මේක ඕනේ මම නැත්තම් දිනා ගන්නවා කියන මානසිකත්ව වෙනුවට අන්න මේ මේ වැල යන පැත්තට මැස්ස ගහගෙන යන්න පුළුවන් හැකියාවක් වර්ධනය වෙලා එනවා. ඉතින් ඔන්න ඔය ඒ හැකියාව වර්ධනය වෙන්නේ අලුත් සමබරතාවය අඳුන ගන්න යම් කාලයක් දෙන්න. ඒකේ ගැටලුවක් නැහැ. ඒ කාලය දෙනකොට තේරෙනවා අර අපි මේ ලෝක සම්මත ක්‍රමවේදයට වඩා වෙනස් විදියකට වැඩ කරන්න පුළුවන්, වෙනස් සමබරතාවයක් ඇති කරගන්න පුළුවන්. ඒක හරියට වැඩිය efficient, ඒක ඊට වැඩිය ඵලදායි, ශක්තිය අවමයි, හැබැයි වැඩෙත් සිද්ධ වෙනවා. තියෙන්නේ අලුත් සමබරතාවය හඳුන ගන්න උත්සාහයක් ධර්ම කියලා තමයි යෝජනා කරන්න වෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. නිරෝෂ් පුතා මට ලැබිලා තියෙන ලිඛිත වාර්තා නම් එපමණයි. අනික ඊමේල් එකේ අහලා තිබ්බේ රීට්‍රීට් එක ගැන විස්තරයක්.
ඔව් ඔව්. අපිට ලැබෙන ලිඛිත ප්‍රශ්න නම් එපමණයි ස්වාමීන් වහන්ස. එහෙනම් නම් අපි වාචික ප්‍රශ්න සඳහා සභාවට අවස්ථාව ලබා දෙනවා. හොඳම ස්වාමීන් වහන්ස. එහෙමනම් අවසරයි නැවත වතාවක් අවගේ අද වෙනසනහනේ දෙවනි භාගය ධර්ම දේශනා වැඩසටහන ආරම්භ කරන ලෙස පූජනීය වන්දනීය ධම්මිකසල ස්වාමීන් වහන්සේගේ දෙපා නමද මා ගෞරවපූර්වක ආරාධනා කරමි. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස.
සාදු සාදු සාදු.
පින්වත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස, මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, එතට අද දවසෙත් අපි බලමු යම් වේලාවක් අරගෙන අපි මේ කරගෙන යන ඒ කෙටි සූත්‍ර දේශනා මාලාවේ අද දවසට ඉදිරිපත් වෙලා තියෙන අදහස පැහැදිලි කරගන්න. ඒ සඳහා මම මෙහෙම දෙයක් මේ පිරිසට ප්‍රකාශ කරන්නම්, යෝජනා කරන්නම්. දැන් අපි හිතුවොත්, කල්පනා කරොත්, දැන් සාමාන්‍යයෙන් හිර ගෙදරක වැටිලා ඉන්න කෙනෙක්, හිරේට වැටිලා ඉන්න කෙනෙක්, එතකොට මේ වගේ කෙනෙක් හැම වෙලේම යම් කිසි විදියක වෙහෙස පීඩා සහිතව බොහෝ දුක් විඳමින් තමයි කල් ගෙවන්නේ. ඒ වගේ කෙනෙක්ගේ ඒ විඳින දුක සමහර විට අපිට හිතා ගන්නත් බැරි තරම්, තේරුම් ගන්නත් බැරි තරම්. විශේෂයෙන් ඔය දැන් ලංකාවේ වගේ රටක හිරගෙදරට වැටුනොත් ආය අපාය ගියා වගේ තමයි. නිකන් ඔය කැනඩා වගේ රටක හිරගෙදරක වැටුනොත් නම් ටිකක් ඉතින් නේද, මොන මොනවා හරි සැප පහසුකම් ටිකක් තියේවි. නමුත් දැන් මේ වගේ රටක හිර ගෙදරකට වැටුනොත් ඒක අපා දුකක්ම තමයි. අර ශාලාවල් වල තමයි නිදිය ගන්න දෙන්නේ. ඒ අත්දැකීම තියෙන කෙනෙක් කියනවා ඒ පිරිස් කොච්චර ඉන්නවද කියනවා නම් අර උඩුබැලි අතට නිදිය ගන්න ඉඩක් නෑලු. ඉතින් අර හරහට වම් ඇලේට, දකුණු ඇලේට එහෙම තමයි නිදිය ගන්න. ඊට පස්සේ තෙරපල තෙරපල සමහර විට මැද්දෙන් එකෙක් කොබනවලු. අර ඉදිරිපස කෙනාගේ දාඩිය, පිටිපස කෙනාගේ දාඩිය. ඉතින් ওই විදිහට තමයි රැය ගෙවෙන්නේ. ඉතින් කෙනෙක් හිතන්න පුළුවන් නින්දයන එකක් නම් නෑ කියලා. ඇත්තටම නින්දයන එකක් නම් නෑ මුලදී. නමුත් අර ඊ මනුස්සයා කියනවා ස්වාමීන් වහන්සේ පුදුම වැඩේ කියන්නේ නින්දත් යනවා ස්වාමීන් වහන්සේ. නින්දත් යනවලු. ඉතින් ඒ වගේ පහසුකම් ඊට පස්සේ වැසිකිළියකට උනත් යන්න නිසි ආකාර පහසුකමක් නෑ. නාගන්න පහසුකමක් නෑ. ඉතින් ඔන්න ඒ විදිහේ හිරේකට වැටිලා ඒ හිරබත් කමින් ඉන්න කෙනෙක් මොන විදිහේ දුක් පීඩා විඳිනවද, මොන විදිහේ අපහසුතාවයක කල් ගෙවනවද කියලා කෙනෙක්ට අපිට දැක දැනගන්න පුළුවන්. එතකොට සාමාන්‍ය ඔය බාහිර ලෝකයේ තියෙන හිරබත, හිරගෙදර තමයි ඔය ප්‍රකාශ කරන්නේ. නමුත් අපි හිතුවත් කල්පනා කරොත් මේ අපි ගෙවන ජීවිතයත් යම් කිසි විදියක හිරේ විලංගුවේ වැටීමක් වගේ හිරගෙදරක ඉන්නවා වගේ ස්වභාවයක් මේ දහමක් තුල, එහෙම නැත්නම් මේ දාර්ශනික අදහසක් විදියට ඉදිරිපත් වෙනවා. එතකොට කෙනෙක් කියනවා නෑ නෑ එහෙම නෑනේ, මට නම් අවශ්‍ය නිදහස තියෙනවා, මට අවශ්‍ය කෙනෙක් හමු වෙන්න යන්න පුළුවන්, අවශ්‍ය තැනකට යන්න පුළුවන්, මම කැමති විදියට මට කාලය ගත කරන්න පුළුවන්, එහෙම ප්‍රශ්නයක් නැහැ කියලා. ඇත්තටම ඒ ප්‍රකාශයම තමයි හිරගෙදරක තියාගන්න අවශ්‍ය වෙන හොඳම ක්‍රමවේදය වන්නේ. මොකක්ද දන්න කියනවා, හිරගෙදරක තියාගන්න හොඳම ක්‍රමවේදය තමයි ඒ හිරකාරයා දන්නේ නැත්තම් තමුන් ඉන්නේ හිරගෙදරක කියලා. ඒ හිරකාරයාට අවබෝධයක් නැත්තම් තමුන් ඉන්නේ මේ හිරේ විලංගුවේ වැටිලා කියලා. එහෙනම් එයා බොහොම ජයට ඒක සිද්ධ කරගෙන, එයා බොහොම ජයට ඒකේ කටයුතු කරගෙන මේකෙන් මිදිලා යන්න උත්සාහයකුත් දරන්නේ නැතුව කල් ගෙවනවා. එයාම නඩත්තු කරගෙන එයාම මේ හිරගෙදර පවත්වගෙන යනවා. ඉතින් එන්නේ වගේ හිරගෙදරක තමයි අපි කවුරු කවුරුත් වැටිලා ඉන්නේ. ඒ හිරගෙදර තියෙන ස්වභාවයම තමයි මේ හිරකාරයෝම තමයි මේක නඩත්තු කරන්නේ. මේ හිරකාරයෝම තමයි මේකේ මුරබටයෝ. මේ හිරකාරයෝම තමයි මේකේ දොරාගුළු. ඉතින් එන්නේ විදිහේ යථාර්ථයක්, එන්නේ විදිහේ ස්වභාවයක් සහිතව අන්න අපි කාලය ගෙවනවා. ඉතින් එන්නේ අදහස, එන්නේ හිරවීම, එන්නේ බන්ධනය අපි දැන දැක ගත්තොත් අන්න මේ හිරගෙදරින් පලා යන්න, මිදිලා යන්න උත්සාහයක්, අවශ්‍යතාවයක් මතුවෙන්න පුළුවන්. බොහෝ දෙනෙක් එහෙම අවශ්‍යතාවයක් උත්සාහයක් මතු නොවෙන්න හේතුවම තමයි අන්න මේ හිරේ විලංගුවේ වැටිලා ඉන්නවා කියලා නොදැනීම. මේ හිරගෙදර හිරකාරයා විසින් නඩත්තු කිරීම, මේ දොරාගුල් බවට තම තමුන්ම පත්වීම. ඉතින් ඕක තමයි යථාර්ථය. අර ඉස්සර කාලේ 90 ගණන් වල වගේ දැකපු, මං හිතන්නේ හදපු චිත්‍රපටයක් තිබුණා ට්‍රූමන් කියලා. ඒකේ තියෙනන්නේ මේ වගේ දෙයක්. ලොකු නිකන් ස්ටුඩියෝ එකක් හදලා ඒ යම් පුද්ගලෙක් ඒකේ ප්‍රධාන චරිතය බවට පත් කරලා ඒ ස්ටුඩියෝ එක ඇතුළේම හිර කරනවා. ඒක නිකන් මහා නගරයක් වගේ විශාල ස්ටුඩියෝ එකක්. ඒකේ ඔක්කොම ඉන්නේ නළු නිළියෝ එක්කෙනෙක් කැරෙන්න. එයා තමයි කතානායකයා. එයා උපතේ ඉඳලාම අර ස්ටුඩියෝ එක ඇතුලේ තමයි කල් ගෙවන්නේ. අම්මෙක් තාත්තෙක් ඉන්නවා, වැඩිමහලු වෙනකොට නෝනා කෙනෙක් ඉන්නවා. මේ සියලු දෙනාම නළු නිළියෝ. මොකක් සඳහාද? අන්න අර කෙනාව මේ හිරගෙදර හිර කළා තැබීම සඳහා. ඉතින් බොහොම තාත්වික රංගනයක යෙදෙමින් කල් ගෙව්වත් පහුපව් වෙනකොට තේරෙන්න පටන් ගන්නවා මේකේ මොකද්දෝ අවුලක් තියෙනවා. මේ ඔක්කොමලා නිකන් රඟපානවා වගේ, මේ ඔක්කොමලා නිකන් මේ මොකද්දෝ දෙයකට මාව හසු කරනවා වගේ කියලා සැක සංකාවක් මතුවෙනවා. අනේ සැක සංකාව තමයි මූලිකම උනන්දුව නැත්තම් අපි කියන උත්ප්‍රේරකය බවට පත්වෙන්නේ මෙන්න මේකෙන් මිදිලා පලායන්. ඉතින් ඔන්න විදිහේ අදහසක් මේ අපිට අද දවසේ ඉදිරියේ තියාගෙන මේ දවසට ඉදිරිපත් වෙලා තියෙන සූත්‍ර දේශනාවට යොමු වෙන්න පුළුවන්. ඒ සූත්‍ර දේශනාව ඇත්තටම ඔය ටිකක් අහලා පුරුදු සූත්‍රයක්. මම දන්නේ මේ සම්බන්ධ වෙලා ඉන්න පිරිසට අහලා පුරුද්ද කියලා. නමුත් මට ටිකක් අහලා පුරුදු සූත්‍රයක් කියලා කිව්ව හැකි. විශේෂයෙන් ඔය රේණුකානේ ස්වාමීන් වහන්සේගේ ඒ ශාසන අවතරණයේ පොත, සාමාන්‍ය පැවිදි අපේක්ෂකෙක් ඒ පොත පරිශීලනය කළ යුතුයි. එතකොට ඒ පැවිදි අපේක්ෂකෙක් විදිහට ඔය පොත කියවනකොට, පරිශීලනය කරනකොට වැඩියෙන්ම ආකර්ෂණීය සූත්‍ර දේශනාවක් තිබුණාද මෙන්න මේක තමයි ඒ දේ. මේ මේ සූත්‍රය ඒකේ භාග්‍යතුන් වහන්සේ අමුතු කතාවක් ප්‍රකාශ කරන්. එතකොට අර අපි මුලින් මතක් කරගත්තා වගේ මේක ඉතියුත්තක පාළියේ අවසාන වග කීපය අතරට එකතු වෙන සූත්‍රයක්. මේ සූත්‍රයේ නම තමයි ජීවිකා සූත්‍රය. ජීවිකාව පිළිබඳ කතාවක් කියන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ මේක හරි ලස්සනට එකතු කරලා, සම්බන්ධ කරලා, කුළු ගන්නලා අපිට යම් කිසි පැහැදිලි කිරීමක් කරනවා. ඉතින් අන්නේ ජීවිකා සූත්‍රය තමයි අද දවසේ ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒකේ මෙන්න මේ විදිහ අදහසක් තමයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ. කියනවා, ප්‍රකාශ කරනවා, මහණෙනි යම් යම් ජීවිකාවක් තියනවාද, ඒ ජීවිකාවන් අතරින් පින්දු සිඟීමෙන් යැපෙන ජීවිකාවක් තියනවාද, ඒක අනිත් සියල්ලටම වැඩිය ලාමකයි. යම් යම් විදිහට ජීවත් වෙන්න පුළුවන්ද, යම් යම් ජීවිකාවක් තියනවාද, ඔය ජීවිකා සියල්ල අතරින් පහත්ම එක තමයි පින්දු සිඟීමෙන් ජීවත් වීම. හරි, හිඟා කනෝ. ඒ හිඟා කෑමෙන් ජීවත් වීම යම් ජීවිකාවක් තියනවාද, ඒ ජීවිකා සියල්ල අතරින් පහත්ම. අන්න ඕක තමයි බුදුරජාණන් වහන්සේ මුලින්ම ප්‍රකාශ කරන්නේ. එහෙම කියලා කියනවා, පතක් ගෙනතෝ සිඟා කාපිය. හරිද, පතක් ගෙනතෝ සිඟා කාපිය කියලා යම් කෙනෙක්ට අපි කිව්වොත් ඒක මේ ලෝකයට සම්මතයට අනුව නිග්‍රහයක්. අන්න කෙනෙක්ට බනින්න ඕනේ නම් මොකද්ද අපිට කියන්න පුළුවන්? පතක් ගෙනතෝ සිඟා කාපිය කියලා. එහෙම කිව්වොත් අන්න මේ ලෝක සම්මතයට අනුව මේක මහ නිග්‍රහයක්. හරිද, ඔන්නඔහොම කියලා භාග්‍යතුන් වහන්සේ මේ සූත්‍ර දේශනාවට ආරම්භයක් අරගන්නවා. එහෙම ආරම්භයක් අරගෙන කියනවා, හැබැයි මහණෙනි මේ මෙවැනි ජීවිකාවකට සමහර කුල පුත්‍රයෝ බැස ගන්නවා. මේ ලෝක සම්මතයට අනුව ලාමකම වන, ලෝක සම්මතයට අනුව නිග්‍රහයක් වන මෙවැනි ජීවිකාවකට සමහර කුල පුත්‍රයෝ බැස ගන්නවා. ඊට පස්සේ මේ බහින පිරිස ගැනත් බුදුරජාණන් වහන්සේ යම් කිසි විදිහක පැහැදිලි කිරීමක් කරනවා. හරිද, පළවෙනි එක තමයි මේ කට්ටිය මේ රජුන් විසින් එළවන ලද්දේ නොයි. මේ නීතියෙන් බේරිලා පලා යන උත්සාහයකින් මේ ජීවිකාවට බැස ගන්නවත් නෙමෙයි. එහෙමත් කරන්න පුළුවන් සමහර විට නේද, නීතියෙන් බේරිලා පලා යනවා. පලා යාම සඳහා යම් යම් උපක්‍රම සිද්ධ කරනවා, රටවල් මාරු කරනවා නේද, වෘත්තීන් මාරු කරනවා, ඒ වගේ කරන්න පුළුවන්. නැගනේ සිංගප්පූරුව කියන්නේ දැන් අර්ජුන් මහේන්ද්‍රන දෙන්න බෑ කියනවා. දැන් සිංගප්පූරුව ලංකාවෙන් ඉල්ලනවා දෙන්න බෑ. අන්න බේරුණා, පලා ගියා. හරිද, නීතියේ රැහැනට හසු කරගන්න බැරි වෙනවා. ඉතින් ඒ විදිහේ විවිධ උපක්‍රමයක් සඳහාත් මේ වගේ දේවල් කරන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ නීතියෙන් බේරිලා යන්න, එහෙම නැත්නම් මේ රජුන් විසින් එළවන ලද්දේ නොවෙත්. එහෙම හේතුවක් නිසා නෙමෙයි මේ පිරිස මේකට බැස ගන්න. ඊට පස්සේ කියනවා හොරුන් විසින් එළවන ලද්දේත් නොවෙත්. යම් යම් හොර සතුරු බියෙන් බේරිලා යන්න මේක කරනවත් නෙමෙයි. දැන් පාතාලකාරයෝන්ගෙන් වෙඩිකන්න වෙනවයි කියලා මේ වගේ ජීවිකාවකට බැසගත්තා නොවෙත් කියලා තමයි කියන්නේ. හරිද? එහෙම එහෙම කරන්නත් පුළුවන්. දැන් ඔය අපි ඉස්සර අහලා පුරුදු හාමුදුරු කෙනෙක් ඉන්නවා, ඒ ස්වාමීන් වහන්සේට සිවුරේ ඉන්න බලකිරීමක් තියෙනවා. මොකද්ද? කවුදෝ තරහකාරයෙක්ගෙන් බේරෙන්න ඇවිල්ලා පැවිදි වෙලා. ඊට පස්සේ දැන් ඌත් බලනවනේ, දැන් මේ පැවිද්දෙන්නේ මරන්න වෙන්නේ. ඌ කියනවලු සිවුරු ඇරියොත් නම් මරණයක මරණව කව කියලා. ඉතින් මොකද වෙන්නේ? දැන් අවුරුදු ගානාවක් තිස්සේ අර සිවුරට වෙලා ඉන්නවලු. මොකද මේ මේ සිවුරු ඇරියොත් මරණ නිසා. ඒකත් නරක නෑ හැබැයි තර්ජනෙත් නේ. දෙන්න පුළුවන් හොඳම දඬුවම තමයි දීලා තියෙන්නේ අර ඒකේ ඉන්න අකමැති එකෙට. ඒකේ ඉන්න බල කරලා තියෙනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ එහෙම තර්ජනයක් නිසා කරන දෙයක්ු නෙමෙයි මේක. අර විදියට පාතාලකාරයෙන්ගෙන් බේරෙන්න කියලාවත්, එහෙම නැත්නම් සිවුරු ඇරියොත් මරනවා කියලා කවුරු හරි බලා ඉන්න හිඳවත් නෙමෙයි මේ දේ සිද්ධ කරන්නේ කියලා ඔන්න දෙවනි කරුණක් මතක් කරනවා. ඊට පස්සේ කියනවා ණය ගෙවා ගන්න බැරුව කරන දෙයක්ුත් නෙමෙයි මේ දේ. සමහර කට්ටිය ණය ගෙවා ගන්න බැරුව පලා ගිහිල්ලා විවිධ උපක්‍රම කරනවානේ නේද? එහෙම දේවලුත් මේ ලෝකේ තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ කියනවා මේ කුල පුත්‍රයෝ මේ මේ ණය ගෙවා ගන්න බැරුව කරන වැඩකුත් නෙමෙයි මේක. ඊට පස්සේ කියනවා මේ බියෙන් පෙළිලා කරන වැඩකුත් නෙමෙයි. යම් කිසි දෙයකට බය වෙලා ඒ බිය නිසා මේ කරන වැඩක් කරන උත්සාහයක් නෙමෙයි. ඊට පස්සේ අවසානයේ කියනවා මේ ජීවත් වෙන්න විදිහක් නැතුව කරන වැඩකුත් නෙමෙයි මේ දේ. ජීවත් වෙන විදිහක් නැතුව, කන්න බොන විදිහක් නැතුව එහෙම පැවිදි වෙලා එහෙම ජීවිතයක් ගෙවනවත් නෙමෙයි. ඔන්න ඔය විදිහට විවිධ පැතිකඩ වලින් පැහැදිලි කළා බුදුරජාණන් වහන්සේ කියනවා මේ කුල පුත්‍රයෝ මේ ලෝකයට අනුව ලාමකයයි සම්මත මේ ජීවිකාවට බැසගන්නේ අන්නර කී හේතු කාරණා හින්දා නෙමෙයි. රජුන් නීතියෙන් බේරිලා යන්නවත්, සොරුන්ගෙන් බේරිලා යන්නවත්, ණය ගෙවා ගන්න බැරුවවත්, යම් විසි දෙයකට බිය වෙලාවත්, එහෙම නැත්නම් කන්න බොන්න විදියක් නැතුවා හින්දවත් නෙමෙයි මේ ලාමක ජීවිකාවට බහින්නේ. මොකක් නිසාද කියලා බුදුරජාණන් වහන්සේ ඔන්න ඊළඟට හේතු කාරණාව පැහැදිලි කරනවා. කියනවා ඉපදීමෙන්, මරණයෙන්, ජරාවෙන්, ශෝකයෙන් වැළපීමෙන්, දුකින් දොම්නසින්, දැඩි වෙහෙසින්, මෙන්න මේ වගේ දේවල් වලින් පීඩාවට පත් වෙලා නේද? ඉපදීමෙන්, මරණයෙන්, ජරාවෙන්, ශෝකයන්ගෙන් වැළපීමෙන්, දුකින් දොම්නසින්, මෙන්න මේ වගේ දේවල් වලින් පීඩාවට පත් වෙලා තියෙනවා. හරියට නිකන් අර ඉරගෙදර පීඩාව වෙහෙස මේ පුද්ගලයන්ට දැනිලා තියෙනවා. හරි, ඒ දැඩි වෙහෙස, ඒ දුක මේ කට්ටිය අත්දැකලා තියෙනවා. දැන් මෙතන කියන්නේ මොකද්ද? මේ ඉපදීමෙන්, මරණයෙන්, ජරාවෙන්, දුකින් දොම්නසින් වැළපීමෙන් ඔන්න ඒ වගේ දේවල් වලින් පීඩාවට පත් වෙලා වෙහෙසට පත් වෙලා තියෙනවා කියලා තමයි කියන්නේ. දැන් සාමාන්‍ය අපි කල්පනා කරොත් හිතුවොත් දැන් ඔය ධම්මචක්ක සූත්‍රයේ වුණත් දැන් ඊයේ පෝය දවසක් සාමාන්‍ය වන්දනාවට එකතු වුණොත් ගියොත් ඊයේ සද්ගායනා කරන සූත්‍රය තමයි ධම්මචක්ක සූත්‍රය. පුර පෝයට වගේම අමාවකටත්. එතකොට ඒ වගේ අවස්ථාවක ධම්මචක්ක සූත්‍රෙත් මේ දුක කියන එක, දුක්ඛ අරිය සත්‍ය අඳුන්නනකොට මෙන්න මේ විදිහේ අර්ථ දැක්වීමක් තමයි දෙන්නේ. ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, අපියේහි සම්පයෝගෝ දුක්ඛෝ, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, යම්පිච්ඡන් නලබති තම්පි දුක්ඛං, සංකිට්ඨේන පංචඋපාදානස්කන්ධා දුක්ඛා. ඉපදීම, ජරාව, ලෙඩවීම මරණය මේව දුක් අප්‍රියයන් හා එක්වීම ප්‍රියයන් ගෙනෙන්නීම යම් මනාප දෙයක් තියෙනවද ඒක නොලැබීම සංක්ෂිප්ත වශයෙන් මේ පංච උපාදානස්කන්ධයේම දුක. ඔන්න ඒ විදිහට අර්ථ දැක්වීමක් දෙනවා. දැන් මෙතනත් මේ ඉපදීම මරණය ජරාව ශෝකය වැළපීම දුකින් දොම්නසින් මෙන්න මේ වගේ දේවල් වලින් පීඩාවටපත් වෙලා මේ දුක කියන එක අත්දැකලා තමයි මේ වගේ කෙනෙක් මේ වගේ දෙයකට බැසගන්නේ කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. නමුත් අපි ගත්තොත් දැන් මේක මේ අර්ථ දැක්වීමක් විදිහට දුකේ අර්ථ දැක්වීම මෙහෙම වුණත් අපි දුක කියන එක අත්දකින විදිහක් තියෙනවා. නේද? දුක කියන එක අපිට සාමාන්‍යයෙන් අතිශය පෞද්ගලික වෙන අත්දැකීමක්. ඒක ආය වෙන කෙනෙක්ට දැනෙන විදිහට නෙමෙයි අපි අපිට දැනෙන. නේද? ඒ තම තමන්ට මේ දුක කියන එක දැනෙන විදිහ වෙනස්. ඔන්න සමහර වෙලාවට මොකක් හරි දෙයක් මතම නැහෙමින් වැළපෙමින් වැටිලා ඉන්නකොට අනේ යාට ඒක දුකක් විදිහට දැනෙනවා. මේ මගේ ජීවිතේ මට දැනෙන දුක තමයි මේ කියලා අන්න ප්‍රකාශ කරන්න පුළුවන්. දැන් පහුගිය දවසක කාලයකට කලින් කොල්ලෙක් ඇවිල්ලා මේක කියන සයින්නස මම පැවිදි වෙන අදහසින් තමයි ලෝ ආවේ. ඉතින් මාත් ආරීසෝක් හරි හොඳයි කියලා මමත් කියලා මං ඇහුවා දැන් ඔයා ඇයි පැවිදි වෙන්න හිතුවේ කියලා. ඒ වගේ බෝලයක් දෙකක් දාලා බලනවා සාමාන්‍ය වගේ කට්ටියට හරි ලස්සන ලස්සන උත්තර හම්බ වෙනවා. එතකොට මේ කොල්ලා කියනවා ස්වාමීනාස මේ ඉපදීම ජිරීම මරණය මේ වගේ දේවල් දුක්නේ. අර ධම්මචක්ක සූත්‍රය වගේ ඩෙෆිනිෂන් එක තමයි දෙන්නේ. මේ පොතේ තියෙන අර්ථ දැකීම තමයි කියන්නේ. ඒ වචන ටික තමයි කියන්නේ. ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛා ඕක තමයි කියන්නේ. ඉතින් ඒකින්ද මම පැවිදි වෙන්න හිතුවලු කියලා මෙයා කියනවා. ඉතින් මම ගුවා ඒ පොතේ තියෙන දුකනේ. එහෙම නෙමෙයි ඔයාට කොහොමද දුක දැනුනේ කියලා කියන්න කියලා. හරිද? ඊට පස්සේ මේක ටිකක් කියලා කල්පනා කරලා කියනවා මේ යාළ වෙලා ඉඳපු කෙල්ල තරහ වුණාලු. අන්න දුක දැනලා තියෙනවා ඌට. හරි. ඕක ආයි නිකන් අර පොතේ විදියට නෙමෙයි දැනෙන්නේ දැනකොට. මේ වෙනකොට තම තමුන්ට අනන්නේ වූ තම තමුන්ට අතිශය පෞද්ගලික වෙන දුකෙහි අත්දැකීමක් තියෙනවා. අන්න අර එහෙම කිව්වම හරි. ඒකට දුක දැනලා තියෙන්නේ මේ විදියට තමයි. නේද? අන්න එයාට දුක දැනෙන විදිය. තවත් කෙනෙක්ට වෙනස් විදියක දුක දැනෙනවා. නේ? අන්න ওই ක්‍රමවේදයට තමයි දුක දැනෙන්නේ. අපි හිතමු කසාද බැඳපු දෙන්නෙක් ඉන්නවා. මුන් දෙන්නා සතුටින් ඇත්තෙත් නැහැ. හරිද? හැමදාම එක එක ඒවාට රණ්ඩු කරගෙන රණ්ඩු කරගෙන ඒකෙම නැහැමින් ඒකෙම වැළපෙමින් ඒකෙම නැහින්න උත්සාහයෙන් ඉන්නවනම් අන්න මොකද වෙන්නේ? ඒ දෙදෙනාම ඒකෙන් අන්න දුකක් අත්දකින්නවා. සාමාන්‍ය වගේ දේවල් වලදී විශේෂ සයිකල් එකක් වගේ. දැන් මේක මේ හරියන මගුලකුත් නෙමෙයි. හැබැයි මේකෙන් පිටට පැන ගන්නත් බෑ. ඉතින් අරකේම වැටිලා අරකේම තව තව ගැඹුරට යමින් නැහෙමින් කල් ගෙවනවා. කල් ගෙවනවා. කෙනෙක් එක දේ අනිත් කෙනාගේ මේ දේවල් වැරදි දකිමින් ඒවට හිත රිද්දෝ ගනිමින් කල් ගෙවනවා. තවත් කෙනෙක් සමහර විට මේ හිත රිද්වන්න බෑ කියලා ඒකේ වැටිලා කල් ගෙවනවා. ඔන්න ඉදී විකාර තමයි. හරි. හරි නිකන් අර emotional mind feels. උදේ හවහ දිනපතා නිතිපතා හරිද? emotional mind feels cross කරන්න තියෙනවා. ඈ. ගෙදර යනවා කියන්නේ මේ emotional mind field එකක්. කොහෙන් කකුල තිබ්බොත් කොයි අතක් පැක් හෙල්ලුවත් ඔන්න බෝම්බයක් පත් වුණා වගේ අර ගෑණි වැළලෙන්න හදනවා නැහෙන්න හදනවා. ඔන්න තේරෙන දුක දැනෙන විදිය ඒ කට්ටියට නේද? ඔන්න ඔය විදියට අපි අපිට යම් කිසි අනන්‍ය වූ අපි අපිට අතිශය පෞද්ගලික වූ දුකෙහි අත්දැකීමක් තියෙනවා. අන්න ඒ අත්දැකීම ගැන තමයි මේ කියන්නේ. ඩෙෆිනිෂන් එකක් විදියට මෙහෙම දුන්නට අන්තට අත්දකින්නකොට ඔහොම නෙමෙයි දුක කියන එක අත්දකින්න ලැබෙන. නේද? අන්න භාග්‍යතුන් වහන්සේ කියනවා මෙන්න මේ කට්ටිය මේ විදිහට මේ දුක කියන එක අත්දකිනවා. අර විදිහට නිකන් මේ හිරේ විලංගුවේ වැටලා ඉන්නවා වගේ මේ ගෙවන ජීවිතය තුළ තමුන්ටම අනන්‍ය වූ, තමුන්ටම සුවිශේෂී වූ දුකක් අත්දකිනවා. ඉතින් එහෙම අත්දකින මේ කෙනා බුදුරජාණන් වහන්සේ මෙහෙම ප්‍රකාශයක් කරනවා. දුකට බැසගත්තෝ දුකෙන් පෙළෙන ලද්දෝ මේ සියලු දුක් රාශීන්ගේ කෙලවරක් ඇත්නම් යහපත් කියලා තමයි මෙන්න මේ කුලපුත්‍රයෝ මෙවැනි වූ ලාමක ජීවිකාවකට බැසගන්න. මෙන්න මේ තමුන් මේ දුකෙහි අත්දැකීමක් දුක අත්දැකලා මේ තැනත්තා මොකද කරන්නේ? මේ දුකින් පීඩාවට පත් වෙලා තියෙනවා, දුකට බැසගෙන තියෙනවා. මෙන්න මේ දුක් රාශියන්ගේ කෙලවර වීමක් ඇත්නම් යහපත් කියලා මෙන්න මේ විදිහේ පින්දු සිඟීමෙන් යැපෙන මේ ලාමක ජීවිකාවකට මේ තැනත්තා බැස ගන්නවා. එතකොට දැන් අපි හිතමු, දැන් අර සාමාන්‍ය ගෙවපු ජීවිතේ දුකක්, දුක සමග මුණට මුණ හමුවීමක්, මේ දුකෙන් පීඩාවට පත්වීමක් තමයි මේ වගේ උත්සාහයකට හේතුව. හැබැයි අන්න තේරුම් ගත යුත්තේ තමයි මේ උත්සාහය තුලත් යම් කිසි විදියක කලින්ට වැඩිය දුකකට දැස ගන්නවා වගේ, කලින්ට වැඩිය පීඩාකාරී ජීවිත රටාවකට බැස ගන්නවා වගේ දෙයක්, ස්වභාවයක් තියෙනවා. ඒක කරන්නේ මොකක් අදහසින්ද? අන්න මේ දුක් රාශියගේ කෙලවර කිරීමක් ඇත්නම් යහපත් කියන අදහසින්. ඒක බොහොම පැහැදිලි. මේ දරණ උත්සාහය කලින්ට වැඩිය දුකකට හේතු වෙන්න පුළුවන්. හැබැයි අන්න මේ දුක් රාශියගේ කෙලවර වීමක්, අවසානයක් තිබුණොත් යහපත් කියන අදහසින් තමයි මේ ලාමක වූ ජීවිකාවට මේ කුලපුත්‍රයෝ බැසගන්නේ කියලා භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කරනවා. හරිද? දැන් සාමාන්‍ය ගත්තොත් ඔය හිර ගෙදරක වුණත් සාමාන්‍ය හිර ගෙදරට වැඩිය දැඩි දඬුවන් පනවන්න උනුනහම් මොකද කරන්නේ? මේ තැනැත්තාව අර අඳුරු කාමරයකට ඇදලා දානවා. අර පිරිසේ ආශ්‍රයෙන් වෙන් කරනවා. අන්න ඒක හඳුන්වන්නේ දැඩි දඬුවන් කියලා. එතකොට අපි හිතමු සාමාන්‍ය ජීවිතයේ දුක බව, හිරගෙදරක් බව හඳුනගෙන මේ හිරගෙදරෙන් මිදී යාම සඳහා උත්සාහ කරන මේ තැනැත්තාව ඇත්තටම හසු වෙන්නේ අර දැඩි දඬුවන් කොටසට තමයි. මොකද අන්න තනි කළා කළුවර කාමරයක දාලා තියෙනවා. එතකොට මේ පැවිදි ජීවිතයක් මේ විදිහට පින්දු සිඟීමෙන් යැපෙන ජීවිතයක් ගත්තොත් අන්න ඒ විදිහට අර කලින්ට වැඩිය දැඩි දඬුවමකට ලක් වුණා වගේ තනිවීමක්, ඒ පිරිස් වලින් වෙන්වීමක්, අර විදිහට අර යම්තාක් සුවපහසුවක් තියුණාද ඒකත් නැතිවීමක් වගේ දෙයක් මේ දෙය තුළ දකින්න පුළුවන්. සාමාන්‍ය අර අපි හිතුවොත් දැන් සාමාන්‍ය ජීවිතයක් ගෙවන කෙනෙක්ගේ හැම වෙලේම තියෙනවනේ නිකන් කම්ෆර්ට් සෝන් එකක් වගේ තියෙනවා නේද? පොඩි නිකන් ආරක්ෂිත බුබුලක් වගේ එකක් තියෙනවා. ඒක තුළ පොඩි පහසුවක් තියෙනවා. ගෙවල් දොරවල්, යාන වාහන, මිල මුදල්, රස ආහාර, ඉතින් ඔය වගේ දේවල් වලින් යම් තාක් අර හිර ගෙදරක තමයි ඉන්නේ, දුකක තමයි වැටිලා ඉන්නේ. නමුත් යම් තාක් විදිහක අස්වැසිල්ලක් මේ දේ තුල තියෙනවා. ගන්න මොකද වෙන්නේ? මේ දුකෙන් පීඩාවට පත් වෙලා මේ දුකෙහි නැති කිරීමක් අපේක්ෂා කරන, බලාපොරොත්තු වෙන කෙනෙක්ට දකින්න පුළුවන් වෙනදාට වැඩිය දැඩි දඬුවමකට, වෙනදාට වැඩිය පීඩාවකට බැසගත්තා, පත් වුණා වගේ අත්දැකීමක් ඒ කෙනාට ලැබෙනවා. පැවිදි අපේක්ෂකෙක් විදියට ආපු කෙනෙක්ට ඒ අත්දැකීම දැනෙනවා. ගිහි ජීවිතයකින් වෙන් වෙලා මාස තුන හතරක් නැවතිලා ඉන්නවා කියලා ආපු කෙනෙක්ට ඒ අත්දැකීම දැනෙනවා. කලින්ට වැඩිය දුකකට පත් වුණා වගේ, කලින්ට වැඩිය දුක සම්මුඛ වුණා වගේ කියලා මේ කෙනාට දැක දැනගන්න පුළුවන්. හරිද? එන්නේ විදිහේ අදහසක් බුදුරජාණන් වහන්සේත් මෙතන ප්‍රකාශ කරනවා. හැබැයි මේ තැනත්තා මේ උත්සාහය දරන්නේ මොකක් නිසාද? මේ දුකෙහි කෙලවර වීමක් ඇත්නම් යහපත්, මේ දුක් රාශියෙහි කෙලවර වීමක් ඇත්නම් යහපත් කියන අදහසින් අර කලින්ට වැඩිය දුකකට, වෙහෙස පීඩාවකට මේ තැනත්තා බැස ගන්නවා වෙන්න පුළුවන්. ඔය ආචාන්චා හාමුදුරන්ගේ පොතක මෙන්න මේක පිළිබඳ අදහසක් තියෙනවා. ඒ සායිනාන්ද කියනවා මේ දුක කියන එක නිකන් ಜಾති දෙකක් තියෙනවා. නිකන් ඔහේ දුක් තව තව වඩ 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 යන දුකක් තියෙනවා. මේ දුකෙහි කෙලවර කිරීමක් සඳහා අවශ්‍ය දුකක් තියෙනවා. අන්නේ දෙවැනි වූ දුක තමයි සාමාන්‍යයෙන් මේ වගේ පැවිදි ජීවිතයකට, යෝගාවචර ජීවිතයකට බැසගත්ත කෙනෙක් අත්දකින දුක. මොකක්ද අන්න දුක කෙලවර කරන්න ගිහිල්ලා දුක කෙලවර කිරීම සඳහා යම් දුකක් කරහා යා යුතුයි. අර දුක වඩන තව තව වර්ධනය කරන එකක් වෙනුවට අන්න දුක කෙලවර කිරීම සඳහා අවශ්‍ය සහයක්, ප්‍රතිපදාවක් ගැන තමයි මේ කියන්නේ. එතකොට අපි හිතමු දැන් මේ වගේ ජීවිකාවකට දැස ගැනීමක්, මේ වගේ උත්සාහයක් යම් කෙනෙක් කරනවද, ඒ කෙනා බොහෝම අදිෂ්ඨානයකින්, තමුන්ගේම විශ්වාසයකින්, ශක්තියකින් තමයි මේ දේ කරන්නේ. වෙන කෙනෙක් කියලා උනන්දු කරලා නෙමෙයි. ඒ වෙනුවට අන්න මොකද කරන්නේ? තම තමුන්ගේ අදිෂ්ඨානයෙන්, තම තමුන්ගේ විශ්වාසයෙන් තමයි මේ කී විදිහේ ලාමක ජීවිකාවට යම් තැනැත්තෙක් බැසගන්න. නේද? අන්න මේ තව කවුරු හරි කියනවට පැවිදි වෙලා හරියන්නේ නැහැ නේ. දැන් මට මතකයි ඉස්සර දවසක කෙනෙක් ඇවිල්ලා කියනවා මේ ඔබ වහන්සේ කිව්ව ඉඳ තමයිලු මම පැවිදි වුණේ. මං කොහොම මොනපිසෙද්ද මේ කියලා. හරි? ඊට පස්සේ අන්න ෂණික වේ ප්‍රතිචාරයට අනිත් පැත නෑ නේද? ඔබ වහන්සේ කිව්ව ඉඳම නෙමෙයි කියලා අන්න පොඩ්ඩක් නිකන් ෂේප් කරලා ගියා යන්න. බැරිලාව තරක බාරගත්ත නම් එහෙම මොකද වෙන්නේ? ඈ එහෙනම් ඉතින් ඕකෝම කුණු කන්දල් ටික ඒ බාර ගැනීම නිසා මගේ ඔළුවේ වැටෙනවා. මොකද්ද? ඔබ වහන්සේ ඉඳ තමයි මම පැවිදි වුණේ. ඔබ වහන්සේ මේක කරලා දෙන්න ඕනේ. ඔබ වහන්සේ ඉඳ තමයි මම පැවිදි වුණේ. මෙන්න මේ අපහසුතාවයෙන් මම මුදවලා දෙන්න ඕනේ. ඔන්න අමුතුම සීන්යක් පටන් ගන්නවා. නෑ එහෙම අවශ්‍ය නෑ. වෙන කවුරුත් හින්දා පැවිදි විය යුතු නෑ. හරි? වෙන කවුරුත් හින්දා ඔය විදියට ලාමක ජීවිතාවට බැසගතිය යුතු නෑ. ඒ වෙනුවට තම තමුන්ගේ විශ්වාසයෙන්, තම තමුන්ගේ අදිෂ්ඨානයෙන් කළ යුතු දෙයක් තමයි මෙතන තියෙන්නේ. වෙන කෙනෙක්ගේ සහයෝගයක් අපිට ලැබේවි. ඒ සහයෝගය අපි සැලසුම් කරපු පුද්ගලයන්ගෙනුත් නෙමෙයි සමහර විට ලැබෙන්නේ. හැබැයි ලැබෙනවා. ඒ ලැබුණොත් ඒක අර වලක වැටුණු වෙලාවක යම් කිසි කෙනෙක් අත දුන්නා වගේ දෙයක්. කල්‍යාණ මිත්‍රෙක්. හැබැයි ඒකේ අපේක්ෂාවෙන් යන්න බෑනේ. කවුරු හරි මට අට දෙවි කියලා වලේම වැටිලා බලා ඉන්න පුළුවන්ද? එහෙම එකක් නෑ. නේද? අන්න ඒ නිසා තම තමුන්ගේ අදිෂ්ඨානයෙන්, තම තමුන්ගේ උත්සාහයෙන් කළ යුතු දෙයක්. දැන් සමහර කට්ටිය ඇවිල්ලා නිකන් අවසර ඉල්ලනවා නිකන්. නිකන් මගෙන් අවසර අරගෙන පැවිදි වෙනවා වගේ නිකන්. එහෙම එකක් ඕනේ නෑ. ඔය අවසර ඉල්ල ඉල්ල ඉන්නෙත් නෑ උත්සාහය උනන්දු තියෙන මනුස්සයා. නිකන් අර හරිද මේක, මේක හොඳයිද මේක, මේකට අවසර තියනවද මට කිකි ඔයවා කිය කිය ඉන්නේ. මේ නොකරන පැත්තට තමයි අර නොකෙරෙන වෙදගමට නේද 7යි 7යි ඕනේ කියන්නේ. කොඳුරු තෙල් 7ක් තුනත් හරියට තවත් පොඩ්ඩක් ඕනේ. ඒක තමයි යථාර්ථය. මේක නිසා කරනවා නම් තමු කරනවා නම් ඔය සැක සංකා ප්‍රශ්න කර කර හරිද වැරදිද කියලා ඉන්න දෙයක්වත් නැහැ. නොකරන පැත්තට තමයි ඒ වගේ සැක සංකා ප්‍රශ්න කිරීම් හරිද වැරදිද කියලා බලන්නේ. හරිද කරන මනුස්සයා පැනලා ඉවරයි, දන්නෙත් නැහැ. කාගෙන් අහවත් අහලවත් නැහැ. කාගෙන්වත් අහලවත් නැහැ. කවුරුත් දන්නෙත් නැහැ. මෙන්න බලනකොට මේක ගිහිල්ලා. මේ යථාර්ථය තමයි වැඩේ කෙරෙන ක්‍රමවේදේ නිවැරදි ක්‍රමවේදේ. එහෙම නැත්තම් අන්න නිකන් මේ කල් දැමීම සඳහා හේතු කාරණා. දැන් මම දන්න මෙහි ওই සමහෙට සම්බන්ධ තරුණ වයසේ ළමයි කීප දෙනෙක් මිදියා මැරෙන්න හදනවා. නම් පැවිදි වෙනවා, පැවිදි වෙනවා, මම පැවිදිම වෙනවා, පැවිදිම වෙනවායි කියලා මෙහෙට වැටිලා ඉන්නවා. අම්මා තාත්තා එනවා අරගෙන යන්න බෑ කියනවා. ඉතින් ඔහොම විකාරයක් නටන රට ඉන්දියා. හරි. ඉතින් කියන්නේ බෑනේ සවින්නාස ගෙදරින් මට අවසර නැහැනේ. අම්මා තාත්තාගේ අවසර නැතුව පැවිදි කරන්න බෑ කියලා මේ බුදුහාමුදුරුවෝ කියලා දිනවනේ. ඉතින් කී කිය අර ගෙදරත් එක්ක වලි දාගෙන මෙහෙට වෙලා ඉන්නවා. ඉතින් අර ඉන්න අවුරුද්දක් හමාරක් ඉන්නවා. අන්තිමට ගෙදර කට්ටියත් කියන උඹ ඕන එකක් කරගනින් එහෙනම් උඹට ඕනනම් පැවිදිවයන් කියලා කියනවා. හරි. කොල්ලෙක් ගිහිල්ලා අහලා අම්මගෙන් දැන් අවසර ලැබෙන්නේ නැහැ. ඉතින් කාටද ස්වාමීන් වහන්සේ කෙනෙක් ඇවිල්ලා කියනලු මේ අවසර ලැබුණ නෑ ස්වාමීන් වහන්සේ කියලා. ඇයි මොකද උනේ කියලා කිව්වලු ඇහුවලු. එතකොට කොහොලු උඹ ඕන එකක් කරගනින් කිව්වයි කියලා. තරහින්. හරිද? ඉතින් හරිනේ බලන්න අවසර ලැබිලානේ තියෙන්නේ. ඕන එකක් කරගන්න කිව්වනේ. ඊ අවසරය ඇති කියලා අන්න පැවිදි මේ කිව්වලු. ඉතින් ඒ වගේ තමයි. හරි? අර මේ ඕන එකක් කරගනින් කියනවා. හරිද? අපි හිත මොකද එහෙම අවසර ලැබුණා කියලා. අවසර ලැබුණාට පස්සේ මූගේ හිත තාමත් දෙතෑවරයි. දැන් ඊට පස්සේ සැලසුම් ගන්නවා මම තව මාස ගණනාවකින් එනවා. මෙන්න මේ කාලයෙන් එනවා කියලා ඔන්න අර නොකෙරෙන පැත්තට බර කර කර ඉන්නවා. ඒ කියන්නේ මොකද්ද? මේ කාගේවත් අවසරයක් නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙම එකක් නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ වෙනුවට මේ තමන්ගේම හිතෙන් තමයි අවසර ලැබිලා නැත්තේ බලනකොට. නේද? ඒක තමයි යථාර්ථය. ඒක තමයි යථාර්ථය. දැන් මම එන දවස්වල එන්න කලින්ම අම්මා කිව්වා හා කියලා. ඊට පස්සේ ඇවිල්ලා මාස ගාණක් යනකොට දැන් අර ලියුම දෙන්නේ නැහැ. දැන් මෙහෙන් ලියුමක් ඉල්ලනවා. කියනවා මම හිතුවේ නෑලු ගියාට ඉඳී කියලා. ඉතින් ලියුම නොදී ඉඳියා. ඊට පස්සේ දැන් මේ ස්වාමීන් වහන්සේලා වැඩිහිටි ස්වාමීන් වහන්සේලා දැන් ඔන්න දැන් ලියුමක් නැද්ද මේ ළමයාට අවසර නැද්ද කියලා ඉන්නවා දැන්. ඉතින් ඔහොම ඉඳලා අන්තිමට බැරිම දැන ලියුම දුන්නා. ලියුම දීලා ලියුම අරන් ගිහිල්ලා මෙන්න ස්වාමීන් වහන්සේ ලියුම කියලා. ඔය සීමාව ඉඳියා ඉස්සර ස්වාමීන් වහන්සේ කෙනෙක් ඔය ලොකු සයින්සර්ට වැඩිය වස් 10ක් විතර වැඩිමල් ඒ ස්වාමීන් වහන්සේට දුන්නා ලියුම. ආ දැන් නම් ඕකෙන් වැඩකුත් නැහැ අපි පැවිදි කරන්න තීරණය කළා තියෙන්නේ කියලා මෙහෙම කියා අපි. ඒ කියන්නේ නිකන් අර උවමනාව තියනවා නම් වැඩේ වෙනවා. තවද වගේ දවසක් කොල්ලෙක් ඇවිල්ලා ඉන්දියා ඒකගෙන් මං ඇහුවා මේ ගෙදරින් කොහමද ඉතින් අවසර ලැබුණද කියලා. අවසර දුන්නේ නැහැ ස්වාමීන් වහන්සේ හරි අකමැත්තෙන් මේ කඩේත් විකුණලා සල්ලි වලින් භාගයක් දෙන්නම් කිව්වලු ගෙදෙට් වෙලා ඉන්න කිව්වලු. අම්මගේ රත්තරන් බඩු ටිකක් දෙන්නම් කිව්වලු ගෙදෙට් වෙලා ඉන්න කිව්වලු. ඒකත් නරක නෑ මේ ටික උඹට දෙන්නම් පගාවක් දෙන්නම් මෙහෙටලා ඉඳහන් කියලා තමයි කියන්නේ. හැබැයි මේ කොල්ල ඇවිල්ලා ඈ ඉතින් ඕක තමයි යථාර්ථය. අපි හිතමු කෙරෙනවා නම් කෙරෙන ක්‍රමවේදයක් තියෙනවා. මේ වෙන කාගේවත් බලපෑමකින්වත් වෙන කාගේවත් මේ උත්සාහයකින්වත් නෙමෙයි තම තමුන්ගේ උත්සාහයෙන් තමයි විය යුත්තේ. එහෙම කෙරෙනවා නම් ඒ විදිහේ උත්සාහයක් තියෙනවා නම් ඒ කෙනාව ඔය සැලසුම් බල බල නැකත් බල බල ඉන්නෙත් නැහැ. කෙලින්ම අර අවශ්‍ය දේ කරනවා. ඉතින් ඒක තමයි යථාර්ථය. අන්න ඒ ක්‍රමවේදයට තමයි මේ වැඩේ සිද්ධ වෙන්නේ. ඉතින් කොහොම හරි අපි හිතමු බුදුරජාණන් වහන්සේ ඔන්නඔහොම ප්‍රකාශයක් කරනවා. එතකොට මේ කලින්ට වැඩිය දුකකට තමයි මේ බැසගෙන තියෙන්නේ. කලින්ට වැඩිය වෙහෙස පීඩාවකට තමයි මේ බැසගෙන තියෙන්නේ. කලින්ට වැඩිය ලාමක ජීවිකාවකට තමයි මේ බැසගෙන තියෙන්නේ. මොකක් අදහසකින්ද? අන්න අර දුකෙහි කෙලවරයා වීමක් තිබුණා නම් යහපත් කියලා. අර නිකං හිර ගෙදරක ඉන්නා වෙනකොට මේ දැඩි දඬුවම් ඉල්ලගෙන කෑවා වගේ වැඩක් තමයි මෙතන තියෙන්නේ. අන්න ඒ පැවිදි ජීවිතයක් ඒ වගේ ස්වභාවයක් කියලා කියන්නේ. ඔය සාමාන්‍යයෙන් පැවිද්ද අඳුරනවා නිකං ඒක battan ඒක සෙයියම්. හරිද? එක බත් තේලෙන් යැපෙනවා. එක ඇඳක සැතපෙනවා. එතකොට ඔය පැවිද්ද කරන්න බැරි නම් කෙනෙක් දුබල බව ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ මට බෑ කියලා කියනවා. බෑ කියලා කියන්නේ කොහොමද? කියන්නේ මේ මට මේ එක වේලෙන් යැපිලා ඉන්න බෑ. මට මේ එක ඇඳක සැතපිලා ඉන්න බෑ කියලා කියනවා. නිකන් ආහාරය හා සම්බන්ධ පැත්තක් වගේ බැලුවාම පේන්නේ එක වේලෙන් යැපෙන්න බෑ කියන එක. ඊට පස්සේ අර එක ඇඳක සැතපෙන්න බෑ කියන්නේ අර තනිකඩ ජීවිතයක් ගෙවා ගන්න අමාරුයි කියලා තමයි කියන්නේ. හරි. අර ඇඳේ කවුරු හරි යහපැති ඉන්න ඕනේ. නේද? ඒක ඕනේ කියලා තමයි මේ කියන්නේ. සාමාන්‍යයෙන් පහුගිය දවසක රිසර්ච් එකක විස්තරයක් ඇවිල්ලා තියුණා. ඒකේ සඳහන් කරනවා මේ තනිකඩ ජීවිතයක් ඒ විදිහේ වටපිටාවක ඉන්න කෙනෙක්ට අර බයිපෝලර් එපිසෝඩ් එකක් වගේ එන්න තියෙන සම්භාවිතාවය සෑහෙන වැඩි කියලා. අන්න මොකද අර අර නිකන් අර ඉමෝෂනල් සපෝට් එක නැහෙනේ. ඒව නැත්තම් අර ලිංගිකත්වය නැහෙනේ. ඒවා නැති වුණාම තමයි අන්න අර හිරවීම හිර වෙන්නේ. ඉතින් දුර්වල දැනින් කඩලා යනවා. දුර්වල දැනින් කඩලා යනවා. ඇත්තට මේකේ මේ නිකන් මේ මානසිකව තමයි පරීක්ෂා වෙන්නේ. කායික ශක්තියක් නෙමෙයි. ඒ වෙනුවට මානසික ශක්තියක් පරීක්ෂා වෙනවා. ඉතින් අර සමහර වෙලාවට කරගෙන යන්න අමාරුයි. නිකන් ඇහැට රොඩක් ගියත් ඔක අයින් කරගන්න කවුරුත් නැහැනේ. ඒ මේවා යථාර්ථය තමයි කියන්නේ. හරිද? එක වේලෙන් යැපෙන්න බෑ. ඒක ඇඳක සැතපෙන්න බෑ කියලා කියනවා. ඕක තමයි දුබලව ප්‍රකාශ කිරීම. ඒ කියන්නේ පැවිදි ජීවිතයක් කියන්නේ මොකද්ද? අර විදිහට එක වේලෙන් යැපීමක්, එක ඇඳක සැතපීමක්. ඒක අර යම්කිසි පරණ ස්වාමීන් වහන්සේ කෙනෙක් කියනවා. පොතක මොකද්ද මේ 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 දායකයෝ අපිට ඔක්කොම අවශ්‍ය දේවල් කරලා දෙනවනේ. ඈ කෑම ටික හම්බ වෙනවා. වාසස්ථානයක් හම්බ වෙනවා. සිවුරු පිරිකර හම්බ වෙනවා. ඈ ඔක්කොම හම්බ වෙනවා. ඈ නෝනා කෙනෙකුත් දුන්නා නම් හොඳයි. හැබැයි ඉතින් නෝනා කෙනෙක් ඕනේ නැහැ ඔය ටික තිබුණාම ඇතිලු. ඈ ඔච්චර ඔක්කොම නිකන් හම්බ දීලා තවත් නෝනා කෙනෙකුත් ඉල්ලන්න යන්න එපාලු. ඈ එක ඇඳක සැතපිලා ඉන්න කියලා තමයි ඔය කියන්නේ. අර ටිකෙන්. අර ලැබිච්ච ටිකෙන් යැපිලා ඉන්න කියලා තමයි කියන්නේ. අන්න එහෙම බැරි නම් මොකද්ද? දුබල බව. එතකොට බ්‍රහ්මචර්ය කියන්නේ තනිකරම අන්න ඔය අදහස තමයි. හරි. මේක නිකන් අර කන්න නම් ටිකක් හරි හම්බ වෙනවනේ එක වේලක් හරි. හැබැයි අර ලිංගිකත්වය සම්බන්ධයෙන් සම්පූර්ණ තහනමක් පැනවීමක් තමයි තියෙන්නේ. ඒ පැතිකඩ වැට කඩලු ගණනාවකින් බැඳලා දාලා තියෙනවා. හරිද? යම් අපි හිතමුකෝ ස්වාමීන් වහන්සේ කෙනෙක්ට නම් ඒ ලිංගික හැසිරීමක් කියන එක පැවිද්ද නැවත පිහිටවන්න බැරි විදිහට විනාශ වීමට හේතුවක්. හිස කඳෙන් වෙන් වුණා. ආයි පණ ගන්න බෑ කොහොමවත් ওই දෙක එකතු කරන්න බෑ. ඊට පස්සේ ඊට මෙහයින් තව වැට කඩලු ගණනාවක් පනවලා තියෙනවා. හරි. කාන්තාවක් ස්පර්ශ කිරීම කියන්නේ බරපතල වරදක්. ඒ ස්පර්ශ කිරීම අර වැරදි අදහසකින් හිතකින් කරාගෙන් මත්තලා සිද්ධ කරන්න ඕනේ යන්න බරපතල වරදක්. ඊට පස්සේ අර විදිහට ස්වයං වින්දනය වගේ දෙයක් බරපතල වරදක්. අර විදිහට මේ වැට කඩලු ගණනාවක් පනවලා තියෙනවා ඒ පැත්තට. يعني කන්න නම් එක වේලක් හරි හම්බ වෙනවා අරක නම් දෙන්නෙම නෑ ගන්නම බෑ කියලා තමයි කියන්නේ. ඒක තමයි යථාර්ථය. නේද? එතන මේ ධහම තුල අන්න මෛතුනෙන් මෛතුනය ප්‍රහාණය කරනවා කියලා අදහසක් නෑ. ඒ තන්ත්‍රවල තමයි ඒක තියෙන්නේ. එහෙම එකක් මේ දහම තුල කියන්නේ නෑ නේද? ලිංගිකත්වයෙන් ලිංගිකත්වය ප්‍රහාණය කරනවා කියලා, මෛතුනේ හැසිරලා හැසිරිලා සෙක්ස් කළා ඒකෙන් මේක ප්‍රහාණය කරනවා කියලා එහෙම එකක් නෑ. ඒ වෙනුවට ආනන්ද හාමුදුරුවෝ කියන්නේ මොකද්ද? මේ මේ මේක නම් මේ පාලම බිඳ දැමීමක් තමයි තියෙන්නේ. මේ දේවල් අතර සම්බන්ධය බිඳලා දානවා. මේ දේවල් වලට තියෙන අවස්ථාව බිඳලා දානවා. ඒ හිත තුළ තියෙන රාගය බිඳලා දානවා. ඒක තමයි ක්‍රමවේදය. එහෙම නැතු ඒක පෝෂණය කරමින් අර නිකන් ඒකට වටිනාකමක් දෙමින් යන ක්‍රමවේදයක් නැහැ. ඒ වෙනුවට අන්න මොකද්ද කියන්නේ, එක ඇඳක සැතපෙනවා. අර අර ඒ ඒ පැතිකඩය ප්‍රතික්ෂේප කළ තියෙනවා. ඒක තමයි යථාර්ථය. එහෙම නැතු ඔය තන්ත්‍රවල වගේ අන නිකන් මේ 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 මෛතුන ධර්මයේ හැසිරිලා ඒක ප්‍රහාණය කිරීමක්, ඒක හරහා යාමක් කියලා එකක් නැහැ. අර දේවදාසියෝ කියලා જાතියක් නැහැ. මේ ඇවිල්ලා නිකන් මාව පරිහරණය කරන්න, මාව පරිහරණය කළා ඔබ වහන්සේගේ Brahmacharya ස්ථිර කරගන්න කියලා එහෙම එකක් නැහැ. ඒ තියෙන්නේ නිගන්ඨය ගාව එක. හරි. නිකන් ලස්සන කාන්තාවක් ඇවිල්ලා අර හෙළුවෙන් ඉන්නේ. ඇවිල්ලා අතගාලා බලනවා කෙලින් වෙනවද කියලා. ඕක තමයි. එහෙම එකක් නැහැ. ඒ වෙනකොට මේ ධහම තුල තියෙන්නේ ඒ දේවල් වලින් දුරස් වෙලා මේ භාවනා ප්‍රතිපදාවක් හරහා යමින් බලනවා මෙන්න මේ මේ රාගය හිත තුල තියෙන මේ දේ බිඳින්න පුළුවන්ද, ඒක විනාශ කරන්න පුළුවන්ද, ඒ හේතු කාරණා ප්‍රහාණය කරන්න පුළුවන්ද කියන උත්සාහයක්. ලේසි නෑ. ලේසි නෑ. අර බයිපෝලර් එපිසෝඩ් එකක් එන්න ඉඩ තියෙනවා ඈ. කියන්නේ මේ මේ බණ කියන මට තමයි කියා ගන්න වෙන්නේ නේද? අහන කට්ටිය රෙමෙන්නේ. එසේ නමුත් ඉතින් ඕක තමයි යථාර්ථය. මේ විදිහේ කටුකත්වයකට අර ඉල්ලලා කරන පරිප්පුවක් මේක. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ඉල්ලලා මේකට බැසගන්නේ. මේ විදිහේ ලාමක ජීවිකාවකට බැසගන්නේ මොකක් සඳහාද? මේක ඉවරට ඉවරයක් කළ දැම්මොත් යහපත් කියන අදහසින්. ඊට පස්සේ මේ සූත්‍ර දේශනාවේ තව පොඩි අදහසක් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. කියනවා මෙලෙස මේ විදිය අදහසකින් යම් කිසි කෙනෙක් මේ ලාමක ජීවිකාවකට මේ පැවිදි දිවියකට බැස ගන්නවා. හැබැයි මේ කෙනා යම් කාලයක් යනකොට අධික ලෝභයකින් ඒ වස්තුන් කෙරෙහි ආශාවෙන් කල් ගෙවනවා නම් විපරීත සිත් ඇතිව දූෂිත සිත් ඇතිව කල් ගෙවනවා නම් මුලා සිත් ඇතිව ප්‍රඥා රහිත සිත් ඇතිව කල් ගෙවනවා නම් හරි අසංවර ඉන්ද්‍රියන් නැතුව කල් ගෙවනවා නම් එකඟ නො වූ සිත් ඇතුව විශේෂයෙන් තැතිගත් සිත් ඇතුව කල් ගෙවනවා නම් අන්න මේ විදිහට කල් ගෙවනවා නම් අර කරපු කැපකිරීම අපරාධය කියන අදහස බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. අර කරපු කැපකිරීම අපතේ ගිහිල්ලා තියෙනවා. අන්න මොකද හේතුව? අන්න මේ විදියට මේ ලොකු කැපකිරීමක් කරලා මේ ලාමක වූ ජීවිකාවකට බැසගත්තා. බැසගෙන ඒ විදිහේ උත්සාහයක් දැරුවා. හැබැයි යම් කලකදී අන්න අර විදිහේ පිරිහීමකට ලක් වෙනවා. මොන විදිහේ පිරිහීමක්ද? අර විදිහේ වස්තුන් කෙරෙහි ආසාවල් ආපහු ඇති කරගන්නවා. අර හොඳ සැප සම්පත් විඳින කට්ටිය දිහා බලලා ඉරිසියා කරනවා. මටත් මේ විදිහේ ජීවිතයක් තියුණා නම් කියලා ප්‍රාර්ථනා කරනවා. සමහර විට ධර්ම දේශනාවක වගේ බොහොම ද්වේෂයෙන් කතා කරනවා සැප සම්පත් ගැන නේද? අන්න මොකද හේතුව? නිකන් අර කුහක කමක්ම තමයි ඒ ක්‍රියාත්මක වෙන්නේ. අර කඩන්න බැරි අඹ නැත්තම් කඩන්න බැරි මිදි. අඹ නෙමෙයි මිදි නේද? කඩන්න බැරි මිදි ඇඹුල් කිව්වා වගේ තමයි. නෑ එහෙම විය යුතු නෑ. ඒ තම තමුන් යම් තීරණයක් ගත්තා නම් ඒක මත පිළිහිලා කටයුතු කරන්න. හැබැයි තව කෙනෙක් ගිහි ජීවිතයක් ගෙවන කෙනෙන්නේ. මේක නෑ සැප සම්පත් ඉඳහාම මොකද්ද තියෙන ප්‍රශ්නේ? හරි. ඒවට ඉරිසියා කරන්න යන්න හොඳ නෑ. ඇත්තටම ජයට ජීවත් වෙන්නයි කියලා තමයි අපි නම් කියන්නේ. හොඳට ජයට ජීවත් වෙන්න, ලස්සන්ට කාලා බීලා ලස්සන්ට ඇඳලා කරලා ඉන්න, මේක ප්‍රශ්නයක් නෑ. හරි, ඒ අතරේ මේ විදිහේ හිත තුළ විවේකයක් හදාගන්න උත්සාහ කරන්න. ගිහි ජීවිතයකට ඒ කන බොන දේවල් ඒ කටයුතු සාධාරණයිනේ, සාධාරණයි. ඒක ආයේ මේකත් එක පැටලව ගන්න හේතුවක් නෑ. අන්න මොකද උනේ, අර ලොකු කැපකිරීමක් කරා, හැබැයි පස්සේ අර දේවල් වලට ආපහු ලොබ බඳිනවා. එහෙම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විපරීත සිත් ඇතුව, දූෂිත සිත් ඇතුව කල් ගෙවනවා නේද? මුලා සිත් ඇතුව, ප්‍රඥා රහිතව කල් ගෙවනවා. ඒකක නොවූ සිත් ඇතුව, විශේෂයෙන් තැතිගත් සිත් ඇතුව කල් ගෙවනවා. ඉන්ද්‍රිය සංවරයක් නැතුව කල් ගෙවනවා. අන්න බුදුරජාණන් වහන්සේ කියනවා මේ තැනැත්තා මේ ජීවිකාවේ පිරිහෙනවා. අර විදිහට බොහොම අමාරු තීරණයක් ගත්තා, බොහොම ලාමක ජීවිකාවකට බැසගත්තා. හැබැයි ඒකේ අර්ථය සාක්ෂාත් කරගත්තේ නැහැ. එතකොට මේක සඳහා බුදුරජාණන් වහන්සේ යම්කිසි උපමාවක් දෙනවා. මේ උපමාව විදිහට ඉදිරිපත් කරන්නේ මොකද්ද කියනවා, මේ දෙපැත්තකින් ගිනි ගත්ත මැද අසූචිතවරුණු සොහොන් පෙනෙල්ලක්. ඔන්න ඔක තමයි දෙන උපමාව. අපි හිතමු පන්දමක් වගේ කියලා. මේ පන්දම දෙපැත්තෙන්ම ගිනි අරන් තියෙනවා. ඊට පස්සේ මැද්දෙන් අල්ල ගන්න පුළුවන්. මැද්දෙන් අල්ල නැත් බෑ, මැද අසූචිතවරලා තියෙනවා. එතකොට කියනවා මේ පන්දම ගමේ තියුණට ඇති වැඩකුත් නෑ. ආරණ්‍යය, ආරණ්‍යය කියන්නේ කැලේ තියුණට ඇති වැඩකුත් නෑ. හරි, මොකද හේතුව? අර දෙපැත්තෙන්ම ගිනි අරගෙන තියෙනවා, මැද අසූචිතවරලා තියෙනවා. ඒකින්ද මේ පන්දමෙන් ඇති වැඩක් නෑ. අන්නේ පන්දමට තමයි උපමා කරන්නේ මේ පුද්ගලයාව. උපමා කරලා කියනවා මේ තැනැත්තා ගිහි සැපේනුත් පිරිහිලා තියෙනවා, මේ තැනැත්තා පැවිදි සැපේනුත් පිරිහිලා තියෙනවා. අපරාධය අර කරපු කැපකිරීම කියන අදහස තමයි භාග්‍යවතුන් වහන්සේ මෙතෙන්දී ප්‍රකාශ කරන්නේ. ඉතින් ඕක තමයි තියෙන්නේ ජීවිකා සූත්‍රය. ජීවිකාව පිළිබඳ කතාවක් මේ කියන්නේ. මේ ලාමක වූ ජීවිකාවකට බැසගන්නේ මොකක් සඳහාද, මොන විදිහකින් උත්සාහයකින්ද කියන එක තමයි මේ මතු කරන්න, පෙන්නුම් කරන්න උත්සාහ ගන්න. ඉතින් අපි තව පොඩි දෙයක් මතක් කරමු. දැන් අර මම පටන් ගත්තේ මේ හිර ගෙදරක් ගැන කියලා. එතකොට මේ හිර ගෙදර කියන්නේ මොකක්ද? මේ තමුන් විසින් නඩත්තු කරන, තමුන් මේකේ රැඳවියන්, තමුන් මේකේ මුරබටයන් බවට පත් වෙන, තමුන් මේකේ දොරවල් ඒ අගුළු බවට පත් වෙන, මොකද්ද මේ හිරගේ? ඇත්තටම මේ අපේම හිත තුල හදාගත්ත අපේම හැඟීම්, හිතිවිලි වල අපිට වැටකඩළු වන, අගුල් වන හිරගයක් ගැන තමයි මේ කියන්නේ. හරිද? ඒකයි මේ තම තමුම්ම හදාගත්ත හිරගේක මේ පුද්ගලයෝ හිර වෙලා ඉන්නවා. ඒගොල්ලෝ අඩුම ගානේ දන්නේ නැහැ මේ හිරගේකවත් ඉන්නවා කියලා. මොනවද මේ හිරගෙදර අර විදිහට දොරවල්? මොනවද මේ හිරගෙදර අගුළු? අන තම තමන්ගෙම හැඟීම්, හිතිවිලි, නැමැති මේ දේවල් තමයි මේ හිරගෙදර අගුළු, තමයි මේ හිරගෙදර දොරවල්. ඒකයි මේ හිර කාර්යම මේ හිරගෙදර නඩත්තු කරමින් කල් ගෙවනවා. සාමාන්‍ය රුසියාවේ දාර්ශනිකයෙක් ඉන්දියා ජෝර්ජ් ගෝජොෆ් කියලා මං හිතන්නේ. හරිද? ඒ තැනැත්තා කියනවා you are in prison. ඔබ මේ හිරේ විලංගුවේ වැටිලා තමයි ඉන්නේ කියලා නිතර නිතර එයා ප්‍රකාශ කරනවා. හැබැයි මේ මිනිස්යාම සමහර විට කියනවලු මීට වැඩි ටිකක් ගැඹුරට ගිහිල්ලා you are the prison කියලා. හරි, ඔබ අර හිරේ විලංගුවේ වැටිලා ඉන්නවා කියලා නෙමෙයි කියන්නේ. වෙනුවට ඔබම තමයි හිරගෙදර, ඔබම තමයි මේකේ මුරකරුවෝ, ඔබම තමයි මේකේ මේ දොරාගුළු. අන්න ඒක තමයි නියමම යථාර්ථය. ඒකට මේ වෙන කවුරුන් නඩත්තු කරන හිලගයක් නෙමෙයි, අපිම නඩත්තු කරගෙන අපිම රැඳවියන් බවට පත්වෙච්ච හිරගයක්. එතකොට ඒකින් බිඳිලා යනවනම් ඒකෙන් මිදිලා යනවනම් මොකද්ද ක්‍රමවේදය? අන්න මේ භාවනාවක් බොහුණුවක් හරහා තමයි මේකෙන් බිඳෙන්න පුළුවන්. දැන් මං කලින් කිව්වා මේකේ මේ තමුන්ගේම හැඟීම් හිතිවිලි මේ දේවල් තමයි අපිට දොරාගුළු බවට පත් වෙන්නේ කියලා. එතකොට ඔය හැඟීම් හිතිවිලි අගය කරන තාක්කල් ඒවා පෝෂණය කරන තාක්කල් අන්න මොකද වෙන්නේ? නැවත නැවත මේ දොරාගුළු ශක්තිමත් කරනවා. නැවත නැවත මේ හිරගියේ අපි අපිම නඩත්තු කරනවා. එතකොට එහෙනම් මොකද්ද ක්‍රමවේදය? සිහිය පිහිටවා ගැනීමක් හරහා අන්න මොකද වෙන්නේ? තවදුරටත් සුළු මොහොතකට නමුත් අර හැඟීම් හිතිවිලි අපි පෝෂණය කරන්නේ. ඒකම තමයි ක්‍රමවේදය. ඒවා නැති කරන්න ඕනේ නැහැ. නැති කරන්න ඕනේ නැහැ. ඒ වෙනුවට සිහිය පිහිටවා ගැනීමම ප්‍රමාණවත්. සිහිය පිහිටවා ගැනීමෙන් මේ කෘත්‍ය සිද්ධ වෙලා. දැන් අර පහුගිය දවසක කෙනෙක් අහනවා, අර ස්වාමීන් වහන්සේ අර වීරය ගැන කියනකොට කියනවනේ අර උපන් අකුසල් දුරු කිරීම සඳහා වීරයක් පවත්වන්න කියලා. දැන් ඔබ වහන්සේ කියන එකත් එක්ක ඒක ගැලපෙන්නේ නැහෙනි කියලා මේ තැනත්තා කියනවා. ඒ කියන්නේ මොකද්ද? උපන් අකුසල් දුරු කරනවා කියන්නේ මොකද්ද? අර අර අරක සම්පූර්ණ තලලා බිඳලා කටලා දාන්න ඕනේ, ඉවත් කරලා දාන්න ඕනේ කියන අදහස තමයි ඒ වීරය තමයි ඒ තැනත්තා පෙන්වන්න හදන්නේ. නමුත් ඇත්තටම සිහිය පිහිටවා ගැනීමක් සඳහා අපි හිතමු හිතවිලි බහුල බවට සිහිය පිහිටවා ගැනීමක් සඳහාත් වීරයක් අවශ්‍යයි. එතකොට හිතවිලි බහුල බවට සිහිය පිහිටවා ගැනීම මාත්‍රයෙන්ම ඒ උපන් අකුසල් දුරු කිරීම සඳහා අවශ්‍ය වීරය වඩලා තියෙනවා. එතකොට මේ කෙනා කියනවා තාම ඉතින් හිතවිලි තියෙනවනේ කියලා. හිතවිලි තියුණාට කමක් නැහැ. සිහිය පිහිටවා ගැනීමෙන්ම අන්න ඒ වයින් දුරස් වෙලා තව දුරටත් ඒ හිතිලි පෝෂණය කරන්නේ නැහැ. ඕක තමයි උපන් අකුසල් දුරු කිරීම සඳහා ක්‍රමවේදී. එහෙම නැතුව මේ හිතිවිලි අල්ලලා මේව තලලා දඟලන එක නෙමෙයි. ඒ දඟලීම තුල තව තව ඒවා පෝෂණය වෙනවා කියලා තේරෙනවද? හිතිවිලි නැති කරන්න දඟලන්න හදනවා නම් ඒ දඟලීම තුල ඒ හිතිවිලිම නැවත නැවත පෝෂණය වෙනවා. හරි, ඒක නිකන් අල්ල බදා ගැනීමම තුල නෙමෙයි තව මේවා පෝෂණය වෙන්නේ. මේවට ද්වේෂ කිරීමත් ඒ පෝෂණයේම විකෘතියක්. හරි, ඒක නිසා අන්න මේ හිතිවිලි වලට ද්වේෂ කරන්නේ වයින් කරන්න ඕනේ නැහැ. ඒ වෙනුවට සිහිය පිහිටවා ගැනීමක් හරහා තවදුරටත් ඒවා පෝෂණය වෙන්නේ නැහැ. රාගය මතුවලා එනවා. දැන් අපි රාගය ගැනත් ගොඩක් කතා කරන්නේ. රාගය මතුවලා එනවා. රාගය ඇති බවට සිහිය පිහිටවා ගැනීමක් මාත්‍රයෙන්ම තවදුරටත් රාගය පෝෂණය කරන්නේ නැහැ. හිත පපංච වෙනවා. හිත පපංච වෙනකොට පපංච ඇති බවට සිහිය පිහිටවා ගැනීමක් මාත්‍රයෙන්ම තවදුරටත් ඒ ප්‍රපංචයේ නෙමෙයි අපි ඉන්නේ. අන්න මොකද කරේ? සිහිය පිහිටවා ගැනීමක් හරහා මේ තැනත්තා මේවෙන් ෂණ මාත්‍රයකට සුළු මොහොතකට මිදෙනවා. හැබැයි ඊළඟ මොහොතේ නැවතත් අහුවෙනවා. ඊළඟ මොහොතේ නැවතත් ඒකේම වහලෙක් බවට, හිරකාරයෙක් බවට පත් වෙනවා. කමක් නැහැ. නැවත නැවත සතිමත් මොහොතවල් වැඩි වැඩියෙන් පවත්වන්න. පවත්වනකොට පවත්වනකොට අන්න මොකද වෙන්නේ? මොහොතනකට, ෂණ මාත්‍රයකට විටෙන් විට අන්න අපි මේ හිරගෙදරින් මිදුනා බවට පත් වෙනවා. නමුත් මේ මිදීම නිදහස දැක දැනගන්න අමාරුයි. තාම මොකද ෂණ මාත්‍රයකට මිදෙන්නේ නැවතත් අහුවෙලා ඉවරයි. පොඩි වේලාවකට මිදෙන්නේ නැවතත් අහුවෙලා ඉවරයි. කමක් නැහැ. එහෙම නැවත නැවත කරගෙන යනකොට, කාලයක් තිස්සේ කරගෙන යනකොට අර මිදෙන ෂණයන් ප්‍රමාණය වැඩි වෙනකොට අන්න මේ තැනතර තේරෙනවා තාමත් නිකන් හිරගෙදරක සේයාවක් තියෙනවා. හැබැයි දැන් ඉස්සර තරම් වෙහෙසක් පීඩාවක් නැහැ. මේ හිරගෙදර විනිවිද දැක්කා දෝ කියලා සැකයක්, විශ්වාසයක් ටික ටික මතුවෙලා එන්න පුළුවන්. හරි, හිරගෙදර තමුම්ම හදාගත්ත, තමුම්ම නඩත්තු කරන හිරගෙදරක්නේ. එහෙනම් මේකෙන් ඉවත් වෙලා යනවා කියන්නේ මොකද්ද? මේක විනිවිද දකින්නවා. දකින්නවා මේ මමම නඩත්තු කරපු බව. මමම පවත්වපු බව. ඒ දැකීම මාත්‍රයෙන්ම තවදුරටත් ඒ හිරගෙදරක් බවට පත් වෙන්නේ නැහැ. දෙවන්නෝක තමයි යථාර්ථය. ඔය මැට්‍රික්ස් ෆිල්ම් එකේ ඔය ලස්සන කතාවක් කියන අර හැන්දක් නවන එක. මේ මේ සිල්ල වගේ පොඩි ටේබල් ස්පූන් එකක් තියෙනවා. මේ මේ එතන පොඩි චැලෙන්ජ් එකක් වගේ යන්නේ මේක මේ නවන්න පුළුවන්ද කියලා අහනවා. එතකොට අනිත් කෙනා අන්න බොහොම අමාරුවෙන් නවන්න ට්‍රයි කරනවා. හරියට නිකන් අර හිරගෙදරින් මිදිලා යන්න උත්සාහ ගත්තා වගේ. නමුත් එහෙම නවන්න අමාරුයි, නවා ගන්න බෑ. හරි, මේක නැවෙනවා කියන්නේ මොකද්ද? තේරුම් ගන්න මෙතන හැන්දක් නැති බව. තේරුම් ගන්න මේ හිත හිරගෙදර තමන්ම මවපු දෙයක් බව. හරි, ඒ මාත්‍රයෙන්ම අන්න මේ හිරෙන් මිදිච්ච කෙනෙක් බවට, මේ හිරගෙදර විනිවිද දැකපු කෙනෙක් බවට ඒ තැනත්තා පත් වෙනවා. ඒ තැනත්තර බැලූ බැල්මට පේන්නේ තාමත් හිරේ ඉන්නවා වගේ කියලා. නමුත් අන්න ඒ බන්ධන වලට මේ තැනත්තා ආහු වෙලා නැහැ. ඉතින් ඔන්න ඔය කියන වෙනස පරිවර්තනය කරගත යුතුයි. ඒක ක්‍රමානුකූලයි. නමුත් ඒ සඳහා උනන්දුවක් උත්සාහයක් අපි කාට කාටත් තියෙනවා. ඒක ටිකෙන් ටික වර්ධනය කරගෙන යාම තුළ අපිට ඒ ශක්තිය දියුණු කරගන්න පුළුවන්. එවැනි උත්සාහයක් සඳහා අද දවසේ මේ ධර්ම දේශනාවත් උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. අද දින අපට කමඨහන් වාර්තා වලට පිළිතුරු ලබා දුන්, ඒ වගේම වටිනා ධර්ම දේශනාවක් පැවැත්වූ ගෞරවනීය ධම්මකුසල ස්වාමින් වහන්සේට, සාලකු ස්වාමින් වහන්සේ ඇතුළු ස්වාමින් වහන්සේලා සියලු දෙනාටත්, අප සියලු දෙනාටත් උතුම් නිර්වාණය අවබෝධ කර ගැනීමට මේ පින හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ස්වාමීන් වහන්ස, තව කමඨහන් වார்த்தාවක් තියෙනවා, වහන්සේට වේලාව තියෙනවද ඒට පිළිතුරු සපයන්න?
හරි, ඉදිරිපත් කරන්න.
එහෙමයි ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ලියන්න පටන් ගත්තත් මේවා ලියන්න ඕනා ලෙස ගලා නොයන මේ යයි කිව නොහැකි බවක් මුලින්ම වූයේ. එය ටික වේලාවක් තිබුණා. තනිව කලක් සිට පවුලේ අය සමග දැන් ඉන්න සිදුවී තිබේ. එයින් පලා යන්න හැදුවත් එයම පාඩම ලෙස මතුවිය. තනිව සිටි විට, අවැසි විට පර්යංකයේ යෙදීමටත්, සතියේ සූම් වැඩසටහන් වලට සහභාගී වීමටත් හැකි විය. දැන් ගත වෙන ජීවන රටාවේ ඒ අවස්ථා පෙරමෙන් නැතිවීම ගැනත් හා වැඩිපුර කතා බහේ යෙදීමට වීම ගැනත් වූයේ ඈතින් බොඳවන දුකක් වෙන්නකි. එයත් දැනුනේ ඈත වෙන දෙයකට වරින් වර ලංව විස්තර බලනවා වගේ. කෙසේ හෝ හැකි ලෙස තනිවීම සුළු ඉඩකඩක් හෝ සොයා ගැනේ. තනිවීමට සුළු ඉඩකඩක් හෝ සොයා ගැනේ. වරින් වර කිසිවක් ගැටලුවක් ලෙස ගැනීමක් නැතිව ඒවා මතුවෙන විට අතහැරී යන බවකි. මැකී මැකී යනවා වගේ. දෙයක් ඔස්සේ දිගට යාමක් නැති කැඩි කැඩි යනසේය. සිදුවීම් වල යම් ලොකු ධනාත්මක වෙනසකට පෙර දුක වෙහෙස හරහා යාම මතුවන වග වරින් වර ඉස්මතු විය. දැන් ඒ ගැනද පෙරමෙන් විස්තර බැලීමට උනන්දුවක් නැත. එය පැහැදිලිද නැත. නැවත තනිව විසීමට විටින් විට පෙළඹවීමකි. හුස්ම කෑම බීම මෙන්ම යමක් සුළු කාලයක් හෝ තනිව සිට රීචාර්ජ් වීම ජීවිතයට අවැසි වගයි පැහැදිලි වන්නේ. බොහෝ කලක් වෙහෙසී කෙරුණු කටයුතුවල ප්‍රතිඵල දකින්න ලැබුණද ඒවා ගැනද පෙරමෙන් ඇල්මක් වූ පැහැදිලි සතුටක් නැත. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු.
ඕක පිළිබඳ මෙහෙම අදහසක් කිව්වේ ඇයි? දැන් ඔය ප්‍රකාශයේම සඳහන් වෙනවා මොකද්ද මේ සිතිවිලි හා සම්බන්ධව ඒ ධනාත්මක වෙනසකට යන්න කලින් ලොකු වෙහෙස පීඩා සහිත පීරියඩ් එකක් හරහා, කාල පරිච්ඡේදයක් හරහා යන්න වෙනවා කියලා. එතකොට ඒක අපි භාවනාවේදී අත්දකින දෙයක්. මොකක්ද දන්න අර විදියට විපස්සනා ඥානයක් කියමුකෝ. ඒ විදිහේ ටෙක්නිකල් ටර්ම්ස් වලින් කියමුකෝ. ඒකට යන්න කලින් අමුතු වෙහෙසක් පීඩාවක් හරහා ගිහිල්ලා තමයි එතෙන්ට වැටෙන්නේ. එතකොට මොකක් හරි දුකක් වෙහෙසක් පීඩාවක් ආවොත් තේරුම් ගත යුත්තේ තමයි මේකේ එහා කෙළවරේ මේකේ අහවරයේ අන්න තියෙනවා වෙනදාට වැඩිය විවේකයක් විනිවිද දැකීමක්. හැබැයි අර දුක වෙහෙස පීඩාව හරහා යාම හරහාම තමයි ඒ දේ ලං කරගන්න පුළුවන්. එතකොට අපි හිතමු එදිනෙදා ජීවිතේ වෙනදා තිබුණු විවේකය නැති වෙලා ගිහිල්ලා ඒ ජීවිතවල යම් යම් අපි හිතමු සිදුවීම් කරුණු කාරණා නිසා අපිට බල කර සිටිනවා මේ විදිහේ විවේක ජීවිතයක් වෙනුවට කාර්යබහුල ජීවිතයක් මේ විදිහට මේ සූම් වැඩසටහන් භාවනා වෙනුවට රැකිරක්ෂාවක් කරන්න කියලා. එතකොට ඒක අපි ඉල්ලලා ගත්ත දෙයක් නෙමෙයි. නමුත් අර වටපිටාවේ ඒ සිදුවීම් හරහා ජීවිතේ නොයෙකුත් ප්‍රශ්න ගැටලු හරහා අපිට බල කළා තියෙනවා. එතකොට අපි හිතමු හරියට නිකන් අර වෙහෙස පීඩා සහිත කාලයක් ආවා වගේ තමයි මේක. හැබැයි දැන් මේ අලුතෙන් මතුවලා තියෙන ජීවිතය අලුතෙන් මතුවලා තියෙන කාර්යබහුලත්වය ඒක බාරගත්තොත් ඒක බාරගෙන මේක හරහා ගියොත් අන්න දවසක තේරෙනවා ඒ අත්දැකීම නිසාම මේ වෙහෙස පීඩා අවධිය හරහා යාම නිසාම අන්න වෙනදාට වැඩිය විවේකයක් මතුවලා එනවා. ඒක තමයි යථාර්ථය. ඒක නිසා අර විදියට කාලයක් භාවනාවක් ප්‍රතිපදාවක් වඩාගෙන විවේක හිතක් පුරුදු කරපු කෙනෙක්ට අපි කියනවා මේ විදියේ වෙහෙස පීඩාවක් මේ විදියේ කාර්යබහුලත්වයක් මතුවලා ආවම ඒකට සාදර වෙන්න කියලා. මොකද හේතුව ඕකේ කෙලවර තියනවා අර කී විදිහේ ධනාත්මක වෙනසක් විනිවිද දැකීමක් වෙනදාට වැඩිය ගැඹුරට බැස ගැනීමක් ඒක දකින්න නම් ඕක හරහා යන්නම වෙනවා. හරි ඒක නිකන් ඕකට ද්වේෂයෙන් ඕක හරහා ගියාට හරියන්නේ නැහැ. ඒ වෙනුවට ආමයි මේක තමයි මගේ භාවනාව කියලා ඔය එදිනදා ජීවිතේ කාර්යබහුලත්වයට යන්න රැකිරක්ෂාවට යන්න මේ දවසේ භාවනාවට යන්නේ කියලා හිතාගෙන අර තිබුණු විවේකය නැති වෙලා ගියාට ඒකට ද්වේෂ කරන්න එපා. ඔය කාර්ය බහුලත්වය තුළ භවනාවක් පුහුණුවක් සිහිය පිහිටවා ගැනීමක් දිගට කරන්න. එහෙම කරගෙන ගියොත් තේරෙනවා මේ ජීවිතේ අපි ඉල්ලලා ආපු දෙයක් නෙමෙයි. හැබැයි මේ ආපු දේ බාර ගැනීම හරහා ඒක හරහා යාම හරහා අන්න මොකද වෙන්නේ දන්නේ නැතුව වෙනදාට වැඩි විවේකයක් මේ හිත තුළ ඇති කරගන්න මතු කරගන්න පුළුවන්. දැන් සාමාන්‍ය අපි හිතුවොත් මෙහෙම දැන් ඔය මයින්ඩ් ජා එකක් ගැන අපි කතා කරනවා ඔය සතිපාසලේ. සිත් මින තමයි ලොකු සයින්නාන්සේගේ වචනේ. එතකොට ඕක ඔය මයින්ඩ් ජා එකේ පාඩම කියනකොට අපි කියනවා මෙන්න බලන්න කැළඹිච්ච හිත, මෙන්න බලන්න කලබලකාරී ජීවිත, මෙන්න බලන්න විවේක හිත, මෙන්න බලන්න අර කලබරයෙන් දුරස් වෙච්ච හිත කියලා. අන්න කැළඹිච්ච අවස්ථාව සහ තැම්පත් වෙච්ච අවස්ථාව මේ දෙක පෙන්නවා. හරි ඊට පස්සේ සාමාන්‍ය පාඩමේ කියන දේ තමයි බලන්න මේ කැළඹිලා තියෙන දේ කැළඹුණාට බය වෙන්න එපා, තව ටිකකින් තැම්පත් වෙනවා. බලාගෙන ඉඳියොත් තැම්පත් වීම අපේක්ෂාවෙන් ඉඳියොත් අන්න තව ටිකකින් තැම්පත් වෙන දකින්න පුළුවන්. ඕක තමයි සාමාන්‍ය පාඩම ඔය මයින්ඩ් ජයකේ. නමුත් මේ නියම භාවනාවක් ප්‍රතිපදාවක් කරන කෙනෙක් දන්නවා අර මයින්ඩ් ජායක කැළඹිලා තියුණත් ඒ කැළඹීම තුළම තැම්පත් වීමක් තියෙනවා. අර අංශු ඇවිස්සලා තියෙනකොට එතන මෙහා පැත්තේ අර තැම්පත් වීම තියෙනවා. ඕකයි නිකන් මුළු බෝතලෙම තැම්පත් වෙලා අර අඩියටම යනකම් බලා ඉන්න දෙයක් නැහැ. කැළඹිලා තියුණත් කැළඹීමත් හැම වෙලෙම කැළඹීමත් තැම්පත් වීමත් අතර ශීඝ්‍ර හුවමාරුවක්. හරි අර කුඩු වලින් ආවරණය වෙච්ච තැන් වගේම හිස් තැනුත් ඒ කැළඹුණු බෝතලය තුලත් තියෙනවා. ඔන්න ඒ විනිවිද දැකීම තමයි අවශ්‍ය වෙන්නේ. සාමාන්‍ය ඒ පාඩම අපිට කියවෙනවා අඩුයි මයින්ඩ් ජායකේදී. අපි කියන්නේ මොකද්ද මේක තව ටිකකින් තැම්පත් වෙනවා කියලා. නෑ අර කැළඹිලා තියෙනකොටම ඒ කැළඹීම තුලත් තැම්පත් භාවයත් එතනම තියෙනවා. හරි පිරුණු බවත් හිස් බවත් අතර සංකලනයක් තමයි ඔය කැළඹිච්ච බෝතලේ. පිරුණු බව විතරයි අපේ හිත දකින්නේ. හැබැයි මේ භාවනාවක් කරන කෙනෙක් නැවත නැවත පුහුණු වෙන්නේ මොකක් සඳහාද? මෙන්න මේ කැළඹුණු දේ අතරත් හිස් බව තියෙන බව, පිරුණු බව අතරත් හිස් බව තියෙන බව. අන්න ඒ බැල්ම තමයි දිනු කරන්නේ. බුදුරජාණන් වහන්සේ ඔබ කියන්නේ කොහොමද සම්බාදේ ඕකාසාදිගමෝ මේ ඇවිරුණු ස්ථානයක ඉඩකඩක් දකිමින් මං කල් ගෙවනවා කියලා. ආය වෙන කොයිවත් අමුතු ලෝකෙක ගිහිල්ලා නෙමෙයි දකින්න කියන්නේ මේ. මේ ඇවිරුණු ස්ථානෙම ඔය ඔය කාර්යබහුල ජීවිතේම ඔය රැකි රක්ෂා අතරෙම බලන්න බැලුවොත් හිස් තැන තියෙනවා. හරි අන්න සම්බාදේ ඕකාසාදිගමෝ මේ මේ ඇවිරුණු තැනක ඉඩකඩක් ඉඩකඩ දකිමින් මං කල් ගෙවනවා කියලා එන්නේ බැල්ම තමයි ඔය සතිමත් බැල්ම. නැවත නැවත බැලුවොත් තේරෙනවා මේ විවේක වෙලා විතරක් විවේකය හොයන දෙයක් නෑ. ඒ වෙනුවට මේ කාර්යබහුල ජීවිතයක් තුලත් ෂණ මාත්‍ර වශයෙන් විවේකී තියෙනවා. හැබැයි අපේ හිත හුරු නෑ ඒක දකින්න. එයා දකින්නේ අර කරදරේ විතරයි. එයා දකින්නේ අර කාර්යබහුලත්වයේ විතරයි. නමුත් නැවත නැවත බැලුවොත් අන්න ඒ කාර්යබහුලත්වයේ තියෙන තැනම විවේකයක් එතනම තියෙනවා. අර කැළමිච්ච මායංජායක තුල ඔය දෙකම තියෙනවා. හරි ඒක ආයි තැම්පත් වෙනකන් ඉන්න දෙයක් නැහැ. මෙන්න මේ කැළඹුණු මයින්ජායක තුලත් අර ඇවිරුණු තැනත් ඉඩකඩ දක්න අසුලුව කල් ගෙවන්න එහෙම බැලුවොත් තේරෙනවා ඔය ඇවිල්ලා තියෙන්නේ හොඳ විපස්සනා ඥානයක් සඳහා පාඩමක් කියලා තේරුම් ගන්න පුළුවන්.
එහෙමයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. එහෙමනම් ඔබ වහන්සේ වන්දනා කරන්න අවසරයි ස්වාමීන් වහන්සේ.
හොඳයි.
ඕකාසු වන්දාමි බන්ති
සතියන්තු
සාදු 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 මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං
සාදු සාදු අනුමෝදයි
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං
සාදු අනුමෝදී තබ්බං
සාදු සාදු අනුමෝදාමි ඕකාසු ద్వාරත්තේන කතං සබ්බං වච්චයන් කමතමේ බන්ති
කමතමිතබ්බං
සාදු 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 ඕකාස කමාමි බන්ති ဒုတိယံපි ඕකාස වන්දාමි බන්ති
සුඛේහන්තු
තတိယံපි ඕකාස වන්දාමි බන්ති
එහන්තු අභිවාදන සිලිස නිච්ඡං වද්දා අපචායිනෝ චතරෝ ධම්මා වදන්ති ආයවනෝ සුඛං බලං අයර ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti වේවචාතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්චතෝ
සාදු 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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයලද්දං පසිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්දා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමං සාදු සාදු
දෙනාටම තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.